හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවන උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවන ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනින්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලකි භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩවසන සේක. එකල්ලි වනාය භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කතා කළ සේක. පිංගතුන් වහන්සේ ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළා. මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්සය විනාශ වන්නාහුය. විනාශ වන ස්වභාවය ඇත්තාහුය. මහන්නි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥාණයන් විසින් මගේ කියුන් ලබන්නාහුය. මෙලොව ඇත්තා වූ යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත් වේ. මේ මාරයාගේ ස්ථානීය වේ. මාරයා දමන කෑම වේ. මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමේ කියන ලද සාරම්භයේද යන අකුසලිය පවතීද. ඒ අකුසලිය මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හට ගනිති. ඉතින් මේක පාලි භාෂාවෙන් පෙන්නනු අනිච්චා භික්කවේ කාම. කාමයේ කියන එක අනිත්‍යයි. ඒ වගේම ආපහු පෙන්නනු තුච්චා. ඒක හිස් දෙයක්, තුච්චයි. මෝස ධම්ම, මුසා මෝස ධම්ම. අපි ඉගෙන ගත්තන යන් සච්චං අමෝස ධම්ම නිබ්බාණං කියලා නේද? මයා කතමේතා, මායාවකින් කරන ලද්දක් වැනි. බාලලාපන, බාලයාගේ වචනයකින් සිදු වූවක් වැනි. බාලලාපන. එතකොට දැන් ඔය අනිච්චා භික්කවේ කාමා කියන එක අනිත්‍යයි කියන එක උගලන්ට තේරුණා? ඒ සුබයි, සුඛයි, අත්තා කියලා ගත්තා. ඊට පස්සේ ප්ලෑන් එකක් ගන්නවා, සංකප්පේ ලකුණු. එතකොට එන අන්නේ සංකප්පේට රාගේ වෙලා තමයි කාමයේ කියන එක ඇති වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස කාමෝ කියන එක. එහෙනම් මේක සකස් කළා කියන එක තියෙනවා සමුදේ. එතකොට ඒකේ අනිත්‍යභාවය පේනවා. මේක හිස් දෙයක්, ගති උත්තක් නැහැ කාමයේ කියන එක. ඒ වගේම බුදුහාමුදුරු මෙතන පෙන්නනවා මේ මායාවකින් කරන ලද්දක් බාල ලාපණං කියලා. බාලයාගේ වචනයකින් සිදුවක් කනේ. ඉතින් ඕක මම මතකද පැහැදිලි කළා දවස් හතර වැඩසටහන්. අර මම විශ්වවිද්‍යාලේ ඉන්නකොට මම යාළුවෙක් එක්ක කතා කර කර හිටියා. ඒ යාළුවා නම් දැන් මහාන වෙලා ඉන්නේ. ඔතෙන්ට ආවා තවත් යාළුවෙක්. ඇවිල්ලා කාන්තාවගේ ශාරීරික කොටාසයක් ගැන වර්ණනා කරන්න ගත්තා. ඒ පාර අර ඒ මහාන වෙලා ඉන්නේ යාළුවා මන් දිහා බැලුවා, මං එයා දිහා බැලුවා. ඒ මහාන වෙලා ඉන්නේ යාළුවා එයා ඉඳන් කිව්වා අර මනුස්සයාට බෝධිසත්වයෝ සහ නරුමයෝ කියලා. ඊට පස්සේ මම මේ පෙන්වන්න හදන්නේ පාසලක ඔය ඔය වගේ ඉන්නව දරුවේ මේ භවීදී ඔය ගැන හිතලා නැහැ. අවුරුදු 10ක් 12ක් වයස. හැබැයි අර ඉහළ පන්තියක දරුවෙක් හරි මෝරපු එක්කෙනෙක් හරි ඇවිල්ලා අර වගේ කතාවක් කියනවා. කිව්වට පස්සේ අර යගේ විඥානය එතන බැස ගන්නවා. විඥානය බැස ගත්තා නාම රූප භවපච්චා ජාති දක්වාම ක්‍රියාත්මක වෙනවා. නැති කාමයෝ මෙයාට ඇති කළා. එද මං කිව්වේ බාලයා ওই විදිහට නිකම්ම නෙමෙයි ඒ කුසලේම ආවනොත් එනවා. අර තමන් ඉන්නවා නාට්‍ය එහෙම බලන්නේ නැතුව එක්කෙනෙක් එනවා ටිකට් පොතක් අරගෙන මේ අනේ අපේ මේ පන්සලට ආධාර වෙනස අපි මෙන්න මෙහෙම නාට්‍යයක් පෙන්නනවා ඒක බලන්න එන්නේ කියලා. ඉතින් ඒක කල්පනා කරනවා මෙයා. ඉතින් මේ හාමුදුරුවෝ අනුමත කළා මේක. එහෙමනම් මම මේ අනිත්තර කල්පනා කරනවා. ඉතින් මේක නිසා මේ පන්සලට ආධාරයක් නම් ඉතින් ඒක කුසලයක්. කුසලේ නිසා මම මේක ගන්නවා කියලා ගන්නවා. අන්තිමට ගිහිල්ලා බැලුවට පස්සේ අර ජරාව ඔක්කොම පෙන්නනු. ඉතින් පෙන්නුවට පස්සේ අර නැති කාමයන් කියනවා මෙයාට ඇති කළා. ඒතර කුසලේ මුවාවෙන් හරි බාලයා ඒ ගේ ඇතුළට රිංගනවා. තමන්ගේ මනසට රිංගනවා කියන එක තියෙනවා. එතකොට මේ කෙනෙක් කල්පනා කරනවා මේක පෙන්නනවා මේ දිට්ඨ ධම්මක කාම සම්පරායික කාම. මේ දැන් තියෙන ඒවා පස්සේ තියෙන ඒවයි ඒවා මේ දෙකම මේක ඔක්කොම මේ මායයට යටත් වෙනවා. ඒ කියන්නේ උදේ මේතන් මාර දෙයියන් මාර දෙයියන් කියලා කියන්නේ මාරයාට යටත් වෙනවා. මාරස්ස විසයෝ. මාරයාගේ ස්ථානය වෙනවා, ඩොමේන් එක වෙනවා. මාරස්ස විසයෝ. මාරස්ස නිවාපෝ. මාරයා දමන කෑම, බේට්ස්. ආපහු වෙනවා මාරස්ස ගෝචරෝ. රේන්ජ් එක වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඇහැට යම්කිසි දෙයක් පේනවද? ඒ පෙනීමෙන් සතුටක් ඇල්මක් ඕගොල්ලන්ට ඇති වෙනවද? ඒ රේන්ජ් එක මාරයාගේ රේන්ජ් එක. මාරයාටත් පේනවා මෙයා මේකට කැමති. අපි හැමෝම ඉන්නේ මාරයාගේ කුකුල් කොටුව ඇතුළේ. කොයි වෙලාවක හරි අපි මේකෙන් එළියට පැන ගන්න හදනකොට එයා දෙනවා අර කෑම. ඔයා මේකට කැමතිනේ. පොඩ්ඩක් මතක් කරලා දුන්නා නම් අන්න ඒකත් එක්ක ආපහු ආව වෙනවා. අන්න ඒක ඒ රේන්ජ් එක කියන එක විෂය ඒ විදිහට යනවා. නාරස. එතකොට මේ විදිහට මෙයා කල්පනා කරනවා මේ මේ පාපක අකුසල කර්මයන් වලින් මේ අභිජ්ජා ව්‍යාපාදාපි සාරම්භාකේ. අභිජ්ජා ව්‍යාපාද සාරම්භය කියලා තුනක් පෙන්නනවා. මේව තමයි ඇති වෙන්නේ. එතකොට එහිලා ආර්ය ශ්‍රාවක තමයි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරනවා. මේ යම් ditta dhammika kāmayot යම් සම්පරායක කාමවත් යම් ditta dhammika kāma saññā යම් සම්පරායක කාම සංඥා. ඒතු ඔය කාම සංඥා කියලා කිව්වහම කාම සංඥා කියන්නේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. සංස්කාර නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත. ඒක තමයි මේ කාම සංඥාව කියලා කියන්නේ. එතකොට මේ කාම සංඥා දෙකම මායාවේ තැන්ගෙනවා. මරුට විශේෂ වෙනවා. තෙල මරුගේ නිවාපේ. තෙල මරුගේ ගෝචරේ. මේ කාම ගුණේ විශේෂ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන තෙල් ලාමක අකුසල ධර්මය පවත්නාහ. ඒ තුන් කෙලසුම් මේ සස්නේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට අන්තරාය පිණිස වෙති. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් නරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඉතා ඉහක. මම විපුලූ මහත්ගත සිරින් කාමගුණ ලෝකයේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නෝ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිටු අකුසල්ලු අවිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙත ඔහු නොවන්නාහෝ. ඔවුන්ගේ දුරුකිරීමේ මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවාට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නේ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධ්‍යානයට හේතු සමාධිය හෝ පාදි. මනා පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හෝ පැමිණීම ප්‍රඥාවෙන් හෝ මිදීම. නමුත් ශරීරයාගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානේ වේද ඒ කුසල චතුත්ථ ධ්‍යාන සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලැබේ. ඒතොර මේ පුද්ගලයා කල්පනා කරනවා මේ මම ඉන්නේ මාර්යාගේ කුකුල් කූඩුවේ. මම මේකෙන් එළියට පැන ගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික අරමුණු මම භාවිතා කළා. මේකේ මම එළියට පැන ගන්නවා කියන එක තමයි කල්පනා කරනවා. අපි දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගේ සත්ත බොජ්ජංගේ ඔය සතර අපිට පේනවා ඉද්ධිපාදයන්. ඒ වගේ බෝධිපාක්ෂික කර්ම 37ක් තියෙනවා නේද? මේව භාවිතා කළා. මේවෙන් එකක් හරි භාවිතා කළා මම මේකෙන් එළියට පැන ගන්නවා. මේ දුක විඳ විඳ මම මේක ඇතුලේ ඉන්නේ නැහැ කියන කල්පනාව අදිෂ්ඨානය. අන්න ඒකයි තියෙන්නේ. ඒ අදිෂ්ඨානීයක භාවිතා කරාම ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේකෙන් එළියට ගිහිල්ලා ඒ කම්පාන වන ධ්‍යාන සමාධිය කියන එකට ගිහිල්ලා ඉන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න අපි දැන් මේ ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා බලමු. ඒ පළවෙනිම අපි අකිනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙමනම් මේ දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ පළවෙනියෙන්ම අපි කාමය කියන එක අර්ථ දක්වනවා. කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එකයි. ඒ සංකප්පේ රාගය තමයි පුරුෂයාගේ කාමය වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සන විසිරු වෙච්ච දේවල් නෙමෙයි. දැන් බලන්න මෙතන මේ සංකප්පේ ඇඳලා තියෙනවා නේද? අර හලිද කාණී සූත්‍රයේ ඩයග්‍රෑම් එක. එතකොට මේ සංකප්පයට තිබෙන්නා වූ රාගය තමයි මේ පුරුෂයාගේ කාමය වෙන්නේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ. දැන් පේනවද? එහෙනම් කාමය කියන එක සකස් කළයි සුභයි සුඛයි අත්ත. ඒකෙන් ප්ලෑන් එකක් ගැහුවා. අන්නේ එහෙනම් මෙතන සමුදයක් තියෙනවා සංකප්පේ. අන්න ඒකටයි රාගය කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙමනම් සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා. මේක නැත්තම් ඒක නැහැ. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්චා භික්කවේ කාමා කියලා කිව්වා. එතකොට දැන් එහෙනම් අපි මෙතනින් ඉගෙන ගත්තා මේ කාමය කියන එක මේ ලෝකේ තියෙන ලස්සන විසිතුරු දේවල් නෙමෙයි. මේ විදිහට මේකේ මේ සුභයි සුඛයි අත්තා කියලා අරගෙන ඇති කර ගන්නා උදයක් කියන එක. ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 2B කියන ඩයග්‍රෑම් එකට. මේ 2B කියන ඩයග්‍රෑම් එකේ මේක පෙන්වන්නේ දැන් අපි කිව්වා අපේ තියෙන මේ හැම වටයකම අපි කිව්වා වටකරකවනවා කියලා. ඒ හැම වටයකම තියෙන ස්ටෙප්ස්. එතකොට දැන් මේකේ මේ ස්ටෙප්ස් ටික තමයි පෙන්වන්නේ. ස්ටෙප්ස් හතක් තියෙනවා. එතකොට දැන් ওই රූපයක් කියන එක අපිට ස්පර්ශ වෙනකොට මොකද වෙන්නේ? ඒක මේ පරාමාසයේ ඉඳන් සත්‍යයේ ඊටකට ඇදෙනවා සුබයි කියලා. දැන් බලන්න ওই දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මම ඒ එතන දූවිල්ල තියෙන නිසා ඒ දූවිල්ල ටික ඇවිස්සෙනවා. දූවිල්ල නැති තැනකට දැම්මොත් නෑනේ. ඒ වගේ තමයි මේ රූපයක් දැක්ක ගමන් බුදුහාමුදුරන්ගේ සිත ඇවිස්සෙන්නේ නෑ. දැන් අපේ ඇතුලේ දූවිල්ල තියෙන නිසා අන්න ඒකත් එක්ක ඇවිස්සෙනවා කියන එක තියෙනවා. අන්න පරාමාසයේ ඉඳන් තමයි එහෙනම් මේක යන්නේ. ඇතුළේ තිබිච්ච දෙයක් ඇවිස්සුණා. ඇවිස්සලා ඔන්න මේක ඇතුළට ගියා. ඒක සුබයි කියන එක ගියා. එතකොට මේක මේ සුබයි කියලා ගියාට පස්සේ ඉදන් සත්‍යයට මේක ඇතුළුණායින් පස්සේ දැන් වෙන්නේ මොකද්ද? ඒක නිත්‍යයි කියලා Tamanට එනවා. මතකද අර කට්ලට් උදාහරණය? කට්ලට් එක දැක්ක ගමන් අන්න සුබයි කියන එක ආවා. ඊට පස්සේ දැන් අපිට පේනවා දැන් අපි හිතමු කට්ලට් පිඟානක් ගෙනත් තිබ්බ කවුරු හරි මේක අරගෙන ගියා නම් ඒ කතාවක් නැහැ. දැන් මේක තියෙනවා නම් මට ඇහිං ස්පර්ශ කරන්න පුළුවන් කට්ලට්. එතකොට ඒක නිසා මන්න මට නිත්‍ය ස්වභාවයක් ඇති වෙනවා. කට්ලට් තියෙනවා, කට්ලට් තියෙනවා. එතකොට සුබේට නිත්‍යයි කියන එක ඒකතු වෙනවා. ඉතින් ඔය අදත්තාදානි හැම බැලුවේ පොතලියේ සූත්‍රේ නේද? ඒකෙන් තියෙන නිත්‍යභාවයනේ. කට්ලට් එක ගන්න නම් මට රස්සාව තියෙන්න ඕනේ. එතකොට ඒ අර්ථයෙන් Tamanට පේනවා සුබේට නිත්‍ය එක්කා වුණා. සුබේට නිත්‍ය කියන එක එක්කා වුණාම ඔයගලන්ට පේනවා මෙතන මේ රේඛාවක් ඇඳලා තියෙනවා. ඒ රේඛාව දික් කළාම එන්න තිත් දාලා තියෙන උඩට සංඥාව කියන තැනට. මේ කියන්නේ මොකද්ද? සුභයට නිත්‍ය එක්කව නම් අන්න අපිට එනවා සුඛයි කියලා. එතකොට මෙතන මේ ලකුණු කරලා තියෙනවා කාම රාග අනුසය කියලා මෙන්න මේ රේඛාවට. මේක තමයි කාම රාග අනුසය. දැන් මෙතන මේ ඕගලන්ට පේනවා මේ කොළපාට එකක් තියෙනවනේ අර රේඛාවක් සංස්කාර වෙන මැද්දට දාලා නේද? ඒකින් දකුණට ගියාම සුභයි, පල්ලෙහාට ආව නිත්‍යයි, ආපහු සංස්කාර වලට ආවා. මෙන්න මේ ඒරියා එක මේ ත්‍රිපීසියම් වාගේ තියෙන මේ ඒරියා එක ගත්තාම ඒකට කියනවා මේ කාමරාග අනුසේ ඒරියා එක කියලා. ඒකේ නිරූපණය කරන්නේ කාමරාග අනුසේ කියන නිරූපණය කරන ඒරියා එක. දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේකේ ගත්තාම දික් කරාම මේ සංස්කාරයන් මේක ඇතුළට ඇතුල් වීම කියන එක තියෙනවා. එහෙනම් සුබේට නිත්‍යයි කියලා අන්නේ නිත්‍ය සාගත වූ ස්වභාවයක් තියෙන සංස්කාරයන් මේකට ගිහිනවා. ඒතර සුබේට නිත්‍යක් කවවල සුඛයි. දැන් රූපේට ඇඟිල්ල දික් කළා අපි කියනවා සුඛයි කියලා. රූපේ නැහැ සුඛයක්. නමුත් අපේ අදහස ඇවිල්ලා තිනෝ සුභයට නිත්‍යක් අහවපු නිසා සුඛයි කියන සංඥාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මෙන්න ස්ටෙප්ස් දෙකක් අපි ඉගෙන ගත්තා. මොකද්ද? සුභයි පළවෙනි ස්ටෙප් එක සුභයි කියලා හදින එක. අනිත් එක ඒකේ අපිට තියෙනවා නිත්‍යභාවය. දෙක තමයි නිත්‍යභාවය. තුන තමයි මෙන්න මේ සංඥාව සුඛ වුණා. එතකොට මේ සංඥාව සුඛ වුණාම ඉතින් දැන් ඔන්න සුඛය මේ පරාමාස ගන්තයට ඇදෙනවා. එතකොට ඒක තමයි හතරවෙනි ස්ටෙප් එක. සුඛේ පරාමාස වෙනවා. ඒ සුඛේ පරාමාස වුණායින් පස්සේ දැන් අන්න ඒක අපි අත්තා කරගන්නවා. මතකද කුණුඹ ගෙඩියේ කාලා කෑල්ල කපලා දාලා කෑවහම රසාවහම අපි ඔන්න ඒකෙන් අත්තා කියන එක ආවා. අන්න එහෙමනම් පස්වෙනි එක තමයි අත්තා කියන එක. ඒක තියෙන්නේ ලකුණු කරන්නේ පරාමාසෙ ඉඳන් බයග්ති දක්වා රේඛාවක් ඇඳලා එතනින් අපි ලකුණු කරගන්නවා අත්තා කියලා. self. ඊට පස්සේ ඒක ආවෙන් පස්සේ මෙතන තියෙන ඕගලන්ට මේ තව රේඛාවක් පේනවාද? මේ බයගති ඉඳන් වේදනාව දක්වා. අන්න ওই රේඛාව තමයි දිට්ටි අනුසය රේඛාව. දිට්ටි අනුසය. පේනවාද? මෙතන රාග අනුසය මේ රේඛාවේ ලකුණු කරලා තිනවා. මේක දිට්ටි අනුසය රේඛාව. එතකොට ඕක තමයි 6 වෙනි ස්ටෙප් එක. දැන් අපිට ඇතිනවා 6 වෙනි ස්ටෙප් එක. නිකන් නෙමෙයි. අර බලන්න කුණු අඹ ගෙඩියේ කාලයකින් එතුණු වේදනාව සුඛ වෙලා දැන් මට ඒක අත්තා කරගෙන. දැන් මට තියෙනවා ඒ කුණු අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව නිසා යම් වූ ස්වභාවයක්. කුණු අඹ ගෙඩියම නෙමෙයි නේද? අඹ ගෙඩිය කාලා ඇතිවෙච්ච වේදනාව. එතකොට ඒකෙන් දැන් දිට්ටි අනුසයක් ඇති වෙලා තියෙනවා. ඉතින් දැන් බලන්න මේ දිට්ටි අනුසය ගැන එක ගත්තාම මේ ඇඟිල්ල දික් කළ පෙන්නන්නේ රූපේට නේද? මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන පරාමාස උනේ සුඛය අර සංඥාවෙන් සුඛයයි කියලා වේදනාවට අගයක් පැවරුවා. ඒක සුඛය කියන එක තමයි ආවේ. එතකොට එහෙමනම් මේක දිගේ ඇවිල්ලා ඒ සුඛ අදහසම අපි දෙනවා රූපයට. දැන් මොකද්ද කියන්නේ? රූපේ සුඛයි කියන්නේ. රූපේ සුඛයක් නැහැ නේ. රූපේ තියෙන සුභය, බියුටි කියන එක. දැන් අපි කියනවා සුඛයි කියලා. එතකොට ඉතින් ඕක බොහොම ගැඹුරු අර්ථයක් ඔතන තමයි කල්පනා කරන්න ගත්තොත්. එතකොට දැන් ඔන්න ඒ සුඛය ආවට පස්සේ ඉතින් ඕගොල්ලෝ දන්නෝ. ඉතින් ඊට පස්සේ අපිට ඇතිවෙනවා නන්දිය. දැන් මේක නිසා ඒ සුඛේ පසු සංඥාවන් කාමාශ්‍රයන් හිම ඇති වෙනවා. ඉතින් ඒක නිසා නන්දිය කියන එක ඇති වෙන හත් වෙනි ස්ටෙප් එක තමයි නන්දිය. දැන් දැක්කද මැරලා ඉපදෙන්නත් කැමති වුණානේ නන්දිය කිව්වම නේද? එතකොට අර සුඛය නිසා ඒ කතාව ඇවිල්ලා තිනවා. ඉතින් අපි මෙතෙන් දී ඉගෙන ගත්තා මෙන්න මේ ස්ටෙප්ස් හත කියන එක ඉගෙන ගත්තා. එතකොට ඔය කාම සංඥාව කියන එක ඇති වෙන්නේ ඔය සුභයට නිත්‍යයි කියලා එකතු කරාට පස්සේ. සුභයට නිත්‍යයි කියලා එකතු කරාම තමයි කාම සංඥාව. ඕක පෙන්වන්න පුළුවන් මෙතන. ඔයගොල්ලෝ දන්නවා මේ හරි තියෙන ජරාව නේද? මතකද? එතකොට මේ ජරා වේදනාව හරහා මේ රේඛාවක් ඇන්දොතින් මතකද අර ජරා වේදනා රේඛාව ඩයග්‍රෑම් එකේ? ඒක දික් කළාම මෙන්න මේ සංඥාවයි චේතනාවයි අතර මේ හරියට එනවා. අසම්පජානකාරීත්වය කියන එක. තණ්හාව නිසා මේක ඇති වෙනවා කියලා දන්නේ නැතිකම කියන එක තත්ත්වයට තමන්ගේපත් වෙනවා. ඔන්න ඔය රේඛාව තමයි ඔය අපි කාම සංඥාව කියලා ලකුණු පෙන්වන්නේ. ලකුණු කරලා පෙන්වනවා නම් ඒක තමයි කාම සංඥාව. ජරා වේදනා අසම්පජානකාරීත්වය කියන රේඛාව. එතකොට දැන් එහෙමනම් අපි මේ ඉගෙන ගත්ත මේ 2B ඩයග්‍රෑම් එකේ මේ ඒ ස්ටෙප්ස් හත කොහොමද ඇති වෙන්නේ කියලා. ඒ කියන්නේ හැම රවුමකම ඔය ස්ටෙප්ස් තියෙනවා. හැබැයි දැන් පෝදලි සූත්‍රය අපි ඉගෙන ගත්තේ එක එක රවුමේදී එක එක ස්ටෙප්ස් තමයි සිග්නිෆිකන්ට් වෙන්නේ. පළවෙනි රවුමේදී මේ සුභය කියන එක. දෙවෙනි රවුමේදී ඒ කියන්නේ අඹ ගෙඩිය සුභයි කියලා ඇදුනා කියන එක. දෙවෙනි රවුම එනකොට අපි ඉගෙන ගත්ත අර අදත්තාදානේ නේ. මතකද පොතලේ සූත්‍රේ? එතකොට ඒකේ දැන් අදත්තාදානේ මේක නිසා රස්සාව කරන නිසා තමයි මට අඹ ගෙඩියක් කාලා ඉන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එතකොට ඒකෙන් නිත්‍ය භාවය ආවා. ඊට පස්සේ අන්න මුසාවක් අපි කිව්වා මතකද අර සුඛයි කියලා. කුණු අඹ ගෙඩිය කාලා මුසාවාදී ආවා. එතකොට ඒකේ පෙන්නලා දීලා තියෙන්නේ එක එක විදිහට ඒ ස්ටෙප්ස් ටික ඒකේ කොයි රාමුවින්ද සිග්නිෆිකන්ට් වෙන්නේ කියන එක තමයි ඒකේ පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට දැන් ඔයගලන්ට වෙන ස්ටෙප්ස් හතක් තියෙනවා මේ විදිහට. දැන් එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ අභිජ්ජා ව්‍යාපාද ඒ වගේම සාරම්භ නේද? අභිජ්ජා ව්‍යාපාද සාරම්භ. අන්න සාරම්භේ ලකුණු කරලා තියෙනවා මෙතන. ව්‍යාපාදයේ අභිජ්ජා ව්‍යාපාදයේ කලින් අපි දන්නෝ මෙන්න මෙතන තමයි සාරම්භේ. මේ කියන්නේ මොකද්ද? මේක තමයි අර තයෝ ධම්ම එකෙන් ඉන්න ඩයග්‍රෑම් එක. මෙතන 1.3 මෝහය. මේ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය නේද? අවිද්‍යා ආශ්‍රය ඉඳන් පේනවාද මේ තිත්‍රේඛාවකින් ජාති කරා ගමන් කරන්නා වූ රේඛාව තියෙනවා. එතකොට ඒ අවිද්‍යා ආශ්‍රයෙන් ඉතින් කාමාශ්‍රයට යනවා. කාමාශ්‍රයට ගිහිලා ඉතින් ඒක සුඛයි කියලානේ අපි ඔය රාගසල්ලියෙන් ගිහිල්ලා ඊට පස්සේ මව් කුසකට එහෙම යන්නේ. ඒ අර්ථය තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒ රේඛාවයි ආපහු ඕගලන්ට පේනවා ඒ සූත්‍රයේම අපි සාකච්ඡා කරපු කාරණාවල දුස්සීල භාවය මෙතන ලකුණු කරලා තියෙනවා. 6.3 දුස්සීල භාවය. ඒ රේඛාව අර මේකද 8182 ඔය අනාදරිය ඒ දුවච්ච මේ දෝචස්සතා ඒවා සම්බන්ධ වෙන තැන. අන්නේ රේඛාව කැපෙන තැන තමයි සාරම්භය කියන එක ලකුණු කරලා තියෙන්නේ. කම්පිටිෂන් එක කියන එක නේද? එතකොට ඒ විතරක් නෙමෙයි මේ ඩයග්‍රෑම් එකේම අපිට ලකුණු කරලා පෙන්වන්න පුළුවන් මේ අහංකාරයයි මමංකාරයයි කියන එක. ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් මේ 1.3 මෝහය දක්වා ගමන් කරන රේඛාවයි අර දොර පොල්ලයි කැපෙනවා නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අන්නේ කැපෙන තැන තමයි මමංකාරය කියන එක තියෙන්නේ. මෙන්න මෙතන ලකුණු කරගත්ත හැකි මමංකාරය කියලා. ආපහු අපිට පේනවා මේ තීන විද්‍යේ ඉඳන් අපි ආපහු රේඛාවක් තියෙනවා මෙතන මහා මෝහය දක්වා ගමන් කරන එක. පල්ලෙහායින් මෝහය කියන එක තිත් රේඛාව කියලා ලකුණු කරලා තියෙන්නේ නේද? එතකොට ඒ රේඛාවයි ඊළඟට මේ අර පුටුවේ ඇඳ තියෙනවානේ අවිද්‍යාව ඉදන් ගෙන එක. ඒ ඇඳ දික් කරාම ඒ දෙක එක්කව වෙන තැනට එනවා අහංකාරය කියන එක. එතකොට උඩ මමංකාරය යට මෙන්න මේ හරි එනවා අහංකාරය කියන එක. එතකොට මමංකාරය අහංකාරය. එතකොට ඊට පස්සේ ආපහු තවත් තැනක් තියෙනවා මේ අහංකාරයේ මමංකාරයේ කියන දෙක එකට එක්කහුව වෙලා ඉන්න තැන. පේනවද ඕගලන්ට රේඛාවක් තියෙනවා මේ සංඥාවේ ඉඳන් මෙතන පලාසයට ඇවිල්ලා තියෙනවා රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු පේනවා මෙතන මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ රේඛා දෙක එකට එක්කහුව වෙන තැන අන්න එතන තමයි අහණුයි මමණුයි එකට එක්කව වෙලා තියෙන්නේ. කුක්කුච්චේ තියෙන තැන ඒ දෙන්න එකට ඉන්නවා. එතකොට මෙතන මේ අහණුයි මමණුයි එකට එක්කව වෙලා ඉන්නේ මොකද ඒ දෙන්නට වෙන් කරගන්න බැරි කම නිසා. ඉතින් ඔක හරි ලස්සන දෙයක් පේනවා. දැන් හිතන්න බලන්න මෙන්න මේ රේඛාව තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපය දක්වා යනවා රේඛාව ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ පැත්තේ තියෙන තීන මිද්දේ නේ. එතකොට අපි තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. නෑ නේද? මොකද අපි වටාටක් කරකෙව්වා නම් අපි රෝගී බවට පත් වෙලා තියෙන්නේ. වටාට කරකෝලා තියෙන්නේ අපි මහා කප්ප ගන්න ඉස්සෙල්ලා. දැන් එහෙනම් මුහුද කියන එක හැදිලා තියෙන්නේ. මුහුද දැන් රැල්ල විතරයි තියෙන්නේ. ඒතර තීන මිද්ද ස්වභාවය කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි දන්නවා හැම සංඥාවම අපිට රෝගී. හැම සංඥාවම රෝගී. එතකොට මමං කියලා කියන්නේ මොකද්ද? එයා ඉඳන් කියනවා ලෙඩ වෙලා මම. තීන මිද්දිය කියන්නේ ලෙඩ වෙලානේ. එතකොට ලෙඩ වෙලා මම කියන එක මෙතෙන්ට ආවම කියනවා. ඊට පස්සේ දැන් බලන්න ඉතුරු කෑල්ල. ඒ කියන්නේ මෙතන ඉඳන් එහා පැත්තට යන සම්ප්‍රප්පලාපයට. එතකොට ඔය සම්ප්‍රප්පලාපය කියන එක තුල තියෙන නිත්‍යභාවය. ඒ කියන්නේ යා දොඩෝන මේ පවතින්නේ නැති දේවල් ඉතින් නිකන් කියෝ කියෝ හිඳලා එයා කල්පනා කරනවා කැරම් ටිකක් ගහා ඉඳලා කාඩ් අතක් ගහලා ඉතින් මේකෙන් මේක පවත්වන්න පුළුවන් කියන එක. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා දැන් මෙතනින් අපි කියවනේ මම කියන එක ආවා ලෙඩ වෙලා මම කියන එක ආවා. දැන් කියන්නේ මොකද්ද? දැන් මම ඉන්නවා මම ඊට පස්සේ කියනවා මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් බොහොම හොඳයි මං ලෙඩ වෙන්නේ නැහැ. දැන් කවුරු හරි මිනිස්සෙක් අහනවානේ මේ කොහොමද අද වැඩට ගියේ නැද්ද? නෑ අද අද මම ලෙඩ වෙලා කියලා නේද? ඒ කියන්නේ මම ලෙඩ වෙලා මම නිත්‍යයි. මම ලෙඩ වෙන්නේ නැහැ අද අහම්බෙන් ලෙඩ වෙලා. අන්න ඒ වගේ අදහසක් එතන තියෙන්නේ. ඉතින් මොකද සම්ප්‍රප්පලාපේ නිත්‍ය කාවේ තියෙනවා. එහෙම නැත්නම් මෙතන කියවෙන්නේ මොකද්ද? මේ වම් පැත්තේ ඉඳන් එනකොට කියනවා තීන විද්‍යාවද ලෙඩ වෙලා මම. දැන් කියනවා මම ලෙඩ වෙලා. මේ දෙකේ වෙනසක් තියෙනවද? නෑ නේද? ඒ නිසා මේ පලාසේ හදන්න නිතරම වෙන් කරන්න. මේක හොඳ නෑ අරකයි කියලා. ඉතින් ලෙඩ වෙලා මම නම් මම ලෙඩ වෙලා නම් ඉතින් වෙන් කරගන්න යාට දෙයක් ඇත්තේ නෑ. ඉතින් ඒක නිසා ඒ සංඥාව රෝගී නිසා වෙන් කිරීම සඳහා ඒ කුසලයකට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. පලාසයට මේක වෙන් කර කර යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක නිසා ඒ දෙන්න එකට ඉන්නවා. ඒකයි මේ අර්ථය. එතකොට දැන් එහෙනම් අපි මේක ඉගෙන ගත්තා අහංකාරයයි මමංකාරයයි කියන එක. ඊළඟට අපි ඒ දෙන්න එකට එක්කව ඉන්න තැනත් අපි ඉගෙන ගත්තා. කුක්කුච්චයස්සේ තමයි ඒක තියෙන්නේ නේද? එතකොට අපි ඒක ඉගෙන ගත්තේ මොකද? අපි භාවිතා කරන පස්සේ ඔය මේ ආනිංසප්පයිස්ත්‍රි පස්සේ අහංකාරය මමංකාරය එකට වෙලා ඉන්න අවස්ථාවක් ගැන සාකච්ඡා කරනවා. ඒක සඳහා තමයි මේ පෙන්වුවේ. එතකොට අපි එහෙමනම් ආපහු අර සූත්‍ර දේශනාවට යමු. දැන් මේ සූත්‍ර දේශනාවේ පළවෙනි එකේ කිව්වේ මොකද්ද? අර මාරයාගේ කුකුල් කොටුව තියෙනවානේ. මේක හිතන්න මාරයාගේ කුකුල් කොටුව කියලා නේද? ස්ලයිඩ් 3 එකේ තියෙන මේ පිරමිඩ් එක වගේ එක. මෙයා කල්පනා කළා මම මේක අස්සේ ඉන්නේ නැහැ. මම පැන ගන්නවා එළියට. මේකෙන් ඇති වෙන මේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය තමයි මට අන්තරාය පිණිස පවතින සත්‍ය බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරනවා. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානය. දැන් ඕගොල්ලන් බොහොම දුකකට වැටලා ප්‍රදේශයක ඉන්නකොට කල්පනා කරනවානේ මේක නම් හරියන්නේ නැහැ, මේ ප්‍රදේශෙන් ඉඳලා මම පිටරට ගිහිල්ලා හරි මේ බේර ගන්නවා කියලා නේද? ආන් මේ වගේ අදිෂ්ඨානයක් ගත්තා මේ කුකුල් කොටුවෙන් නම් මම එළියට පැන ගන්නවා කියලා. එහෙම තමයි පළවෙනි කාරණාව කිව්වේ. එතකොට අපි බලමු දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ඉද පෙන්නනවා යළිදු මහණෙනි ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dhammika kama කෙනෙකුත් යම් samparayika kama කෙනෙකුත් යම් ditta dhammika kama sanyavakut යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතය සතර මහා භූතයන් නිසා පවත්නා රූපේද කියා. මෙසේ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරිහත් කාරණේ වූ පහදිනෝ. සම්පසාදේති කල්ලි මේ භවයේම විදසුන් නොවනේ රහත් භවට වූ පසක් කෙරෙනෝ. ආනේංජ සමාපත්තියට වූ සමවදිනෝ. මරණින් මත්තේ තෙල කරුණ විද්‍යාමාන වෙනෝ. මේ යම් කරුණකින් ගිහි මහණුගේ උපදිනට නිසි විපාක විඥානීය වී නම් ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණියේ වන්නේ. මහණෙනි මේ දෙවිනි ඒ ආනේංජ සප්පාය ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට මෙතෙන්දි පෙන්වන්නේ මොකද්ද? දැන් ඔය ඔගලන්ට පේන මතකද අපි බැලුවා අර දිට්ටි අනුසය මේ 2B ඩයග්‍රෑම් එකේ තියෙනවනේ දිට්ටි අනුසය නේද? එතකොට මේ දිට්ටි අනුසය කියන එක දික් කරාම යන්නේ අන්න රූපයට. දැන් මෙයාට පේනවා මෙන්න මේක නිසා තමයි මේ ප්‍රශ්නේ. මේ කුකුල් කොටු මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ කබලින්කාර ආහාරය නිසා කියලා. එතකොට ඉතින් කෙනෙක් කල්පනා කළා නම් මේක මේ එක්ස්ට්‍රීමන්ට්. යා මේක පෙන්වන්නේ මොකද්ද මේ? මේ සතර මහා භූතයෝ. මේක හැදිලා තියෙන්නේ සතර මහා භූතය. එතන මතකද අපි මේ භාවනාව කළා? මේ අයලා අසූචි පටවිය මගේ නෙමෙයි කියලා නේද? එතකොට එක්ස්ට්‍රීමන්ට් කියලා අසූචි කියලා බැලුවා නම් ඉතින් Tamanට පුළුවන් ඒකේ පැන ගන්න. ඉතින් මෙතනදි තියෙන්නේ ධාතු මනසිකාරය නේද? එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ රූපයයි කියලා තීරුම් අරගෙන ඒ රූපේ නොවන්නේ නම් කාමයක්වත් කාම සංඥාවක්වත් අපිට ඇති වෙන්නේ නැහැයි කියන එකයි තියෙන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ කාරණාවට යමු. ඊළඟට පෙන්වනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමයොත් යම් සම්පරායික කාමයොත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද? යම් දිට්ඨ ධම්මික රූප සංඥාවකුත් යම් සම්පරායික රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දිට්ඨි විසින් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානයෙන් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිබාණීම එම පිළිවෙත බහුල කොට වෙසනේ මහණුන්ගේ සිත අරිහත් කාරණේ වූ පහදී සම්පසාදී ඇති කල්ලි ඊතාත්මී විදසුන් නොනින් රහත් බවට හෝ පැත්වෙනවා. එහෙම නැත්නම් විඥානාංචාතන සංඛ්‍යාත ආනේංජයට හෝ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් මේ මහණුන්ගේ උපතට නිසි විපාක විඥානීය වීන ඒ කුසල ආනේංජ ස්වභාවයට පැමිණියේ වන්නේ මහන්නේ මේ තුන්වෙනි ආනේංජ සප්පාය ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ පෙන්වන්නේ මොකද්ද? දැන් කාරණා 8කින් පෙන්නනවා. කාමයේ කියන එක ditta ධම්මයි සම්පරායකයි. ආපව කාම සංඥාව කියන එක ditta ධම්මයි සම්පරායකයි. ඒ කියන්නේ අර සංස්කාර නිසා විඥානේ පැවතීම නේද? ඊළඟට ආපව පෙන්නනවා රූපය කියන එක ditta ධම්මයි සම්පරායකයි. රූප සංඥාව කියන එක ditta ධම්මයි සම්පරායකයි කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ ඔක්කොම මේවා අනිත්‍යයි. මේ කිව්වෝ අටක් කිව්වා ඒ අටම අනිත්‍යයි. එතකොට එහෙමනම් මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නාජෝ සාය තිට්ඨති කියලා ගන්නවා. එතකොට අන්න එහෙම ගන්නවා නම් ඉතින් ඒවා සම්බන්ධයෙන් තියෙනව මදයෝ එහෙම බහැලා යනවනේ. ඒව නැති වෙලා යනවනේ. එතකොට ඒක නිසා ඒ බුද්ධලයාට යන්න පුළුවන් වෙනවා ඒ විඥානංචායතනේ සහගතෝ ඒ ස්වභාවයට යන්න පුළුවන්. අර ආකාසඤ්ඤායතන වේදනා ස්පර්ශ කරමින් තියනා වූ ඒවා දෙය ඉක්මවීම කියන එක ඒකේ කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට ආභව පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරනවා. මෙලෝ යම් කාමයෝත් එද්ද? පරලෝ යම් කාමයෝත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවෝත් එද්ද? පරලෝ යම් කාම සංඥාවෝත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පා නොවන ධානා සංඥාවොත් එද්ද? යම් තැනකි සීළු සංඥාව ඉතිරි නොවේ නිරුද්ධ වෙද්ද? යම් ඒ ආකින්චන්නායතන සමාධියක් වේද? ඒ ශාන්තය, ඒ ප්‍රණීතය. මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් හෝ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙම්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී යා කල්පනා කරන්නේ මොකද්ද? දැන් අපි කතා කළා මේ ධාන සංඥාව. මෙතෙන්දි පෙන්නවා මේ ආකින්චන්නායතන සමාධි මේ ඔක්කොම තියෙනවා. මේක ඒක ශාන්තයි ප්‍රණීතයි. අර දේවල් ඔක්කොම නිරුද්ධ වෙලා ගියා නම් හොඳයි කියන එක නේද? එතකොට දැන් අපි ඕක කල්පනා කරන්න බලන්න අපි ඉස්සෙල්ලා අපි බැලුව ඩයග්‍රෑම් එකේ සාරාංශය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා නේද? දැන් බලන්න මේ නම් ස්ලයිඩ් 3 එකේ තියෙන සාරාංශය. එක මොහොතකට හිතන්න ඕගොල්ලන්ට අභිජ්ජාවක් නැහැ, ව්‍යාපාදයක් නැහැයි කියලා. දැන් ඒක දෙක නැති වුණත් මේ සාරාංශය තියෙනවා නම් මෙතන කැරකෙනවා. මෙතන කැරකීමක් කියන එක තියෙනවා සාරාංශය නිසා, කම්පිටිෂන් එක නිසා අර කැරකීමක් තියෙනවා පොඩියට. ඒක මේ කොයි කොයි ටින් එකද විකුණන්නේ ආදී වශයෙන් මේ මුදලාලට තියෙනවනේ කම්පිටිෂන් නේද? ඒක ඇති වුණා නම් එහෙනම් මේ පැත්තේ මෝහ සල්ලෙන් ඕක අල්ලගෙන යා කරකවනවා. එහෙමනම් මේ දෙක නැති වුණත් ඕගලන්ට පේනවා මේ සාරම්භයේ තියෙනවා නම් මේ පැත්තේ විඥාන ධාරාව ගැලීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ඕක නිසා ඉතින් උද්දච්ච ස්වභාවයන් එහෙම ඇති වෙනවා. මට හොඳ ලාභයක් එහෙම ගන්න පුළුවන් නේ කම්පිටිෂන් එකෙන් එහෙම කරලා නේද? එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් රූප පැත්තෙන් ගත්තාම ඕගලන්ට පේනවා එක මුදලාලි කෙනෙක් මොනවා හරි ටින් වර්ගයක් විකුණනවා ලොකෝට ආඩම්බරෙන් හිටියාම ඈත බලාතකින් හරි කොහේ හරි මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මම නම් ওই ටින් නෙමෙයි විකුණන්නේ, මම විකුණන්නේ මේකයි. ඈ මේකේ වික්‍රයෙන් පස්සේ යාට පේනවා මේ මට මෙච්චරක් ලාභයක් තියෙනවා. දැන් ඉපාර මෙහත් මේක හොයා ගන්නෝ මේ ජාතිය තමයි මම විකුණන්න ඕනි කියලා. දැන් එයා පරාදයි නේද? අර මුදලාලිට එයා පරාද වෙනවා. එතකොට දැන් ඊට පස්සේ ওই විදිහට ඕගලන්ට පේනවා දැන් අපි මේ වේදනාවන් නිතිවුණේ දැන් 6 වෙනි ධානයේ වේදනාව. දැන් බලන්න 6 වෙනි ධානයට එන්න ඉස්සෙල්ලා දැන් රූපේ හැම අතහැරලා දැන් මුදලාලි දැන් ඊට පස්සේ කාලෙක බණ අහලා ඔන්න ඒ විකුණන එක අතහැරලා ඔන්න විවිච්චේව කාමෙහි විවිච්චා කුසලෙහි ධම්මෙහි කියලා ඔන්න පළවෙනි ධානයට යනවා. දැන් ඒ පාර එයා පළවෙනි ධානයට ගිහලා දැන් හොඳට ඉස්සර වාගේ නෙමෙයි දැන් මම මේ රූපත් එක්ක නෙමෙයි ඉන්නේ. මට බොහොම හොඳයි ප්‍රීතිය සහගතව ඉන්නවා කියලා ඇවිල්ලා තියෙනවා. ඔන්න එනවා දෙවෙනි ධානයට ගිය කෙනෙක් එයා ළඟට ඇවිල්ලා කොහොමද කියලා කතා කරලා කියන අයියෝ ඕක මොකද්ද ඔයා ওই විතක්ක વિચાર කර කර නියෝග කරන්නේ මම විතක්ක વિચારයක්වත් නැතුව මම මේක කරනවා ආයි පරාදයි නේ ඒ පාර එහෙමනම් ඒ වේදනාවෙන් දිනන්නත් බෑ ඉතින් ඒ පාර ඔන්න එයා මහන්සි වෙලා දෙවෙනි ධානයට යනවා දෙවෙනි ධානයට ගියාන් පස්සේ ඔන්න තුන්වෙනි ධානයක් කෙනා එනවා එයත් කොහේ හරි ඉඳන් ඇවිල්ලා ඉඳලා කියනවා මේ ওই මොකද්ද ඕක මම මේ ඕවා මොකක්වත් නැතුව මේ ප්‍රීතිය ඔක්ගේ ඔකේ ආදීනවේ තියෙනවානේ ඒ ආදීනව මට මොකුත් නැහැ මම මේ සුඛේ සහගතව බොහොම ලස්සනට මං ඉන්නවා කියලා ආයිත් පරාද. ඒ පාර එයා ඉගෙන ගත්ත හතරවෙනි ධානයට යන්න. සුඛය කියන එක කෙනා අරගෙන ඉන්නවා. එයා සුඛයට ගිහිල්ලා ඉන්නවා. හතරවෙනි ධානයේ කෙනා ඇවිල්ලා කියන මොකද්ද ඕක? ඔයා සුඛයෙන් වැටිච්ච ගමන් ඔයා දුක්ඛයටනේ වැටෙන්නේ. මම සුඛය දුකය දෙකම පහ කළා. ඔයා වගේ නේ මම හොඳ ස්ටේබල් විදිහට ඉන්නවා කියලා. ඒ පාර හතරවෙනි ධානයේ හින්දා ආපහු පරාද. එතන ඒක අයින් කළා එයා ගිහිල්ලා ඉන්නවා ආකාසඤ්ඤාතනෙද. දැන් අතින් මේක හොඳයි ඒක සංඥාවක් ඇතුව මම මෙහෙ ඉන්නවා කියලා. අර විඤ්ඤාණංචායතනිය ආයෙක නෑ ඇවිල්ලාගෙන ඕක මොකද්ද මම මේ ආලෝකය ඇතු මං මෙහෙම ඔයා වගේ අඳුරේ වගේ නෙවෙයිනේ අරයා ඉන්නේ නේද මං ඉන්නේ මේ වගේ කියලා දැන් ආයෙත් පරාද දැන් එහෙනම් පේනවා මේ වේදනාවේ කම්පිටිෂන් එක දිනන්න බෑ දිනන්න බැරි නම් එයාට පේනවා මේ ඒතං සන්තං ඒතං පනීතං මේකේ පෙනෙන ආකින්චන්නායතනය මේ වේදනාව ගැන මොකක්වත් නැති එක හොඳයි කියන එක මේ පුද්ගලයාට පේනවා ඒ කියන්නේ යා කැමති එකේ වේදනාවේ සිසේෂන් එක නතර වීම කියන එකට ඒකට කැමති වෙලා තමයි මේ ආකින්චන්නායතනිය කියන එකට යා ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට මේ අවස්ථාවේ මේ ධර්මයේ අපි තේරුම් ගන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඔය බොහොම ගැඹුරු ධර්මයක් ඔතනක පෙන්නලා දීලා තියෙන්නේ. අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔය පිටකෝපදේශේ පෙන්නන ඔය ඒ පිටුව නම් සිංහල පොතේ නම් 119. ඒක පෙන්වන භවයේද භෝගයේද ව්‍යාකාරයේද අහංකාරස්ත පදත්තාණි වෙනවා කියලා. ඒක තමයි මේ දීලා තින්නේ භවං භෝගංච ඕකාර. අහංකාරයට ආසන්නතම කාරණිය වෙනවා කියලා. ඉතින් අපි ඒක ලකුණු කරලා තියෙනවා මේ ඔයගලන්ට පේනවා මෙතන භෝගී කිව්වහම මේ රූපයන් නේද? අපි කන්න පළතුරු ගෙඩිය මතකද ඒවට අපි අගයන් දෙනවා භවයේ. මේ භෝගී කියන එක. ඊළඟට භවයේ වේදනාවන් නිසා අපිට භවයන් කියනවා. භව තණ්හා පාර තියෙන්නේ. ස්පර්ශාහාර පාරනේ නේද? ඒකට භවයේ. ඊළඟට වෝකාරය කියන්නේ මේවා එපා කියලා. ඕගොල්ලෝ අරූප ධානයෙන් ආකාස සංඥායතනේ කියන එකට එහෙම ගිහිල්ලා තිනවා. බලන්න මෙතන මේ මුළු ඔක්කොම රිප්‍රසන්ට් කරනවා නේද? රූප වේදනාවන් ඊට පස්සේ ඉතින් මෙතන සංඥාවන් මෙතන තියෙන්නේ. ඒකත් තාම. ඒ කියන්නේ මේවා එපා කියලා. ඒ කියන්නේ රූප ලෝක එපා කියලා ඇති වුණා වූ ආකාස සංඥායතනේ වාගේ දේවල් කියන්නේ. එතකොට ඉතින් ඔය ඒකෙන් අහංකාරය කියන එක අපිට ඇති වෙනවා. එතකොට දැන් මේ අහංකාරයේ ඇති වුණාම දැන් මෙතන තියෙනවා මේ සංඥාවක වම සුභයි සුඛයි කියලා. ඒ සංඥාව කාකාස සංඥායතනේ වාගේවත් සුභයි. මෙයා ඔක්කොම කෝඩිනේට් කරලා පෙන්වන්නේ රූපේ නම් සුභයි නේද? වේදනාව සුඛයි. ආකාස සංඥායතනේ වාගේවලත් සුඛයි. එතකොට ඊතන රිප්‍රසන්ටේෂන් එකක් ඒ විදිහට තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා නේද? ඒතර වේදනාවෙන් දැන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. දැන් එතකොට ඔන්න ඔය විදිහට අපි අහංකාර වුණාම ඒ අහංකාරය නිසා අත්ත් සංඥාව කියන එක ඇති වෙනවා. ඒක තමයි මේ පල්ලෙහැන් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේක පෙන්නනවා මේ ස්ත්‍රී ඉන්ද්‍රිය මේ පිටකෝපදේශයේ ඒ පිටුව නම් සිංහල පොතේ 132 මෙතන ලකුණු කරලා තියෙනවා. ඒ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාවට පදට්ටාන වෙනවා කියලා කියනවා. තණ්හාවට ආසන්න කාරණේ වෙනවා කියලා. එතකොට දැන් අර භවය භෝගයේ ඕකාරයේ අවස්ථාවේදී ඕගලන්ට කල්පනා වෙන්න ඕනේ ඒ භවය භෝගයේ ඕකාරයේ නිසා අපිට අහංකාරය ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ඕගලන්ට මේ බෙන්ස් කාර් එකක් තියෙනවා. හොඳ වාහනයක් තියෙනවා. ඒතර භෝගේ නේද? එතකොට ওই භෝගය නිසා අහංකාර වෙනවා. හැබැයි බලන්න ඕගලන්ගේ ලේන් එකේ ඉන්න අනිමිස්සු ඔක්කොටම තියෙන බෙන්ස් කාර් නම් අහංකාර වෙන්න විදිහක් නැහැ නේ. පේනවද? ඉනීක්ලිටි එකක් තියෙන්න ඕනේ. මට තියෙනව අරයට නැහැ. එතකොට ඒ වගේම තමයි භවය නිසා අහංකාරය කියන එක ඇති වෙන්නේ. භවය නිසා අහංකාරය තියෙනවා කිව්වහම දැන් බලන්න අවුරුදු 16ක ගෑනු ළමේ එයා ලස්සන නම් ඒ ලස්සන නිසා එයා අහංකාරයි. එහෙනම් ඒ භවය නේ. එතකොට ওই භවය කියන කතාවේ තියෙනවා අපි ආපහු යනවා අත්ත් සංඥාවට. හරිම පුදුම වැඩක් තියෙන්නේ. ඔය විදිහට අහංකාර වුණාට පස්සේ දැන් මොකද මං ලස්සන වෙලා තියෙන්නේ? දැන් මම මේ අතීතයේ දන් දීලා ආදී වශයෙන් හොඳට තරහ ගන්න නැතුව ඉඳලා ආදී වශයෙන් තියෙනවනේ ඔය දේවල් නේද? එතකොට එහෙනම් සංඥාව. ඉතින් ওই අත්ත් සංඥාවේ තියෙනවා ඒ මේ අත්තා කියන එකේ තියෙනවා ආපහු සංඥාවටම යන ගතියක්. එතකොට එහෙනම් මං ඒ ගෑල්ලා මේ මොකද කරන්නේ? ආපහු ලස්සන වෙලා ඉපදෙන්න නම් ආපහු ඒ දන් දෙනවා ආදී වශයෙන් ඒවා ඒකටම යනවා කියන එක තියෙනවා. ඒ දේ පවත්වා ගන්න. එතකොට මෙතනත් ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑන් ළමයි ඒ වගේම නැහැ නම් ඒ වගේම කටනම් ඔක්කොම ඒ ගැටන තියෙන්නේ නැහැ. එහෙමනම් මෙතනත් තියෙන්න ඕනේ වෙනස. ඉනීක්විලිටි කියන එක. ඒක උඩ තමයි මෙතනත් මේක ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ වෝකාරය නිසාත් අපිට ඇති වෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් ආකාස සංඥායතයට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා ඉතින් එයා තව එක්කෙනෙකුට කියනවා මම මෙහි ආකාස සංඥායතයට ගියා කියලා. අර මනුස්සයා කියනවා ලුවත් කාලා අනේ මට නම් තාම බැරි වුණානේ ඕකට යන්න. ඊන එක නේද? අරයට බෑනේ මට පුළුවන්. ඇයි ඒ විදියට? එවන ඕගලන්ට පේනවා මේ රූපයත් එක්කත් අපි අහංකාරයි. රූපෙන් තොර වෙලත් අපි අහංකාරයි. කොහොම වුණත් අහංකාරයි නේද? ඒතකොට භවයේ භෝගේ ඕකාරේ තුන් ආකාරයෙන් අහංකාරයි. ඉතින් මෙතන මේ යටින් පෙන්නන්නේ මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය නිසා තණ්හා බදට්ටානේ වෙනවා කියලා. එතකොට තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා කියලා. ඒක පෙන්නනවා පෙටකෝපදේශයේ පිරිවියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. ඒක එයා අභ්‍යන්තරේ ඇලෙනවා. මෙසේ අහංකාර මේක තමයි අහංකාරය කියන්නේ. මෙසේ රාග සහිත වූ බාහිර වූ දේ සොයයි. මේක මමංකාරයයි කියලා කියනවා. දැන් උදාහරණේ තමයි අර ගෞරව දාසේ ගෑන් ළමයාගේම කතාව. ඒ ළමයා ලස්සනයි කියලා කොහොමද දන්නේ? අනේ මිනිස්සු මන් දිහා බලනවා කියන එක. ඕකේ යාඩ් ස්ටික් එක මොකද්ද තියෙන්නේ? ඒ අනිත් මිනිස්සු බලනවා කියන යාඩ් ස්ටික් එක. එතකොට ඒක මේන්ටේන් කරගන්න නම් ඉතින් දැන් එයා බලන්න ඕනේ අනිත් අය මන් දිහා බලනවා නම් මමත් බලන්න එපේ එයා දිහා. දැන් බැලුවහම මොකද වෙන්නේ? එයාගේ අතන උසයි මෙතන පාතයි ආදී වශයෙන් ගති ලක්ෂණයන් ඒව පේනවා, නිමිති පේනවා. ඒක පේනුනට පස්සේ අන්න මමංකාරය. මතකද අපි ඉගෙන ගත්තා? බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා කියලා. මෙන්න මේක නේද? බාහිර වස්තුන්ගේ පරිග්‍රහය මමංකාරය ඇති වෙනවා. මමංකාරයෙන් සුඛ සංඥාව. දැන් එහෙනම් මෙන්න මේ කතාව ඇති වෙනවා. මමංකාර කතාව ඇති වෙනවා. දැන් අපි ගින්නවානේ ටිකකට ඉස්සෙල්ලා. මමංකාරය තියෙන්නේ උඩ නේ. එතකොට මමංකාරය මේ ඒරියා එක ඔයගලන්ට සරලව හිතා ගන්න පුළුවන්. මනෝ සංචේතනාවෙන් පරාමාසය දක්වා උඩ කොටස මමංකාරය. පරාමාසයෙන් දැන් යට කොටස අහංකාරය. ඒ ආකාරයට මතක තියා ගන්න පුළුවන්. මමංකාරය, අහංකාරය. එතකොට දැන් අන්න අහංකාරයේ නිසා මම බැලුවා බලලා මම හදාගත්තා මමංකාරය කියන එක. එතකොට දැන් මේක මේ තවදුරටත් අපි පැහැදිලි කරනවා නම් අපි කිව්වා මේ පුරුෂේක කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා අහංකාරයක් අටවගෙන. ඒක නිසා යාට විවිධාකාර වූ සිතිවිලි එනවා. පුරුෂේ පුරුෂයේ දැස බලන්නේ අන්න සමානාත්මතාවය තියෙනවා නේ. වෙනවද මේ භවීභෝගේ වෝකාරේ කතාව තමයි ඉනීක්විලිටි එක උඩයි මේක මේක දුවන්නේ. එතකොට අපිට පේනවා එයාගේ විනාකාරයකට එයා හිතන්නේ කාන්තාවක් කාන්තාවට බැලුවාම දෙකම සමානත්වතාවය. එතකොට ඉනීක්විලිටි තියෙනවා කාන්තාවයි පුරුෂයයි ගත්තාම. එතකොට ඒක නිසා එයා කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාවක් කියලා මාන්නයක් අටවගෙන. එතකොට ඒගොල්ලන්ට ඒ නැති සිතුවිලි ඒ විදිහට ඇති වෙනවා. ඉතින් අපි ඔක පැහැදිලි කරානේ නේද? පොඩි කාලෙම තමයි අර පේරාත්තක කතාව කිව්වේ. අර පොඩි ළමයෙක් නැගල ගහට පේරාත්තට නැගලා මේ පේර කඩන මතක් කරන්න ඕනේ දෙක අපව. ඒ කියන්නේ මේ කුඩා ගොඩා දරුවෙක් මම දැක්කා වුරුදු 7ක විතර දරුවෙක් මේ පේර ගහට නැග්ගා. පේර ගහට නැගලා උඩාත්තත් අල්ලගෙන ඊට පස්සේ එයා කියනවා මේ නංගිටත් නගින්න කියලා. ඉතින් අම්මා බලාගෙන ඉඳලා කිව්වා පුතේ මේ ගෑනු ළමයි නගින්නේ නෑනේ මේ ගස් වලට කියලා. එතකොට මෙයා මේක ගත්තා ඔලුවට ගත්තා. ආ ඒගොල්ලන්ට ඒව බැරිද අපිට විතරද පුළුවන් කියලා. එයා දැන් සින්දුවකුත් කියන්න ගත්තා මම මේ පේර කඩන්න යනවා කියලා. ඇති පේරයක් නෑ. එතකොට දැන් ওই ළමයා ලොකු වෙලා ඔහොම විදියට ඇවිල්ලා ලොකු වෙලා ගිහිල්ලා ඒ කසාදයක් ගෙහින් බැඳගෙන ඉතින් වයිෆ් එක්ක එනවා ගෙදෙට්ට වැඩට ගිහිල්ලා එනකොට මේ පේනවා මිදුලේ තනකොළ එහෙම තියෙනවා. මෙයා හිතන්නේ මොකක්ද? මේව මට තමයි පුළුවන්, අපේ නෝනට නම් මේ ලෝන් මූවින් අරව මේව බර වැඩ කරන්න බෑ, මේව මට තමයි පුළුවන් කියලා. එතකොට නෝනා එනවා ගේ ඇතුළට. එයාට කුස්සිය එහෙම දැක්කාම එයා පේනවා මේක තමයි මගේ රාජ්‍ය, අපි මහත් වෙන සම්බෝලයක්වත් හදා ගන්න බෑ. අන්න ඒ අර්ථයට ගිහිල්ලා දැන් මම හින්දා තමයි එයා ඉන්නේ. එන්නේ විදිහට තියෙනවා. ඉතින් මේ ස්ත්‍රී ඉන්ද්‍රියන් පුරුෂ ඉන්ද්‍රියන් නිසා ඒ තමන්ගේ අදී මේ විදිහට අහංකාර වෙලා ඒකෙන් අන්න අපි අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයට ගිහිලා රූප ස්පර්ශ කරලා ඇති කර ගන්නවා කියලා අපි ඔක ඉගෙන ගත්තා. ඉතින් මේකෙන් පෙන්වන්නේ එහෙනම් මොකද්ද මේ කියන්නේ? අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා. අර බාහිර උදේ අපි හොයනවනේ. මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලලා ඒකනේ බාහිර උදේ කියන්නේ කාන්තාවන් හොයනවනේ. අන්න ඒ අර්ථයයි මේ තියෙන්නේ. ඒතකොට කාන්තාවන් පුරුෂයන් හොයනවා. ඒතකොට ඒ පාර අන්න මමංකාරය බාහිර වස්තුන්ගේ පරිග්‍රහය ඇති වුණා. එහෙමනම් ඉතින් අර පොඩි ලූප් එක කරකිනවා කියන එක තියෙනවා. එතකොට දැන් එහෙනම් අපි මේ ඩයග්‍රෑම් එක ඉගෙන ගත්තේ මොකද්ද? අපි ඉගෙන ගත්තා අපි අහංකාර වෙන විදිය. ඊළඟට අපි ඉගෙන ගත්තා අහංකාරය නිසා මමංකාරයක් ඇති වෙනවා කියලා. ඉතින් මමංකාරය ඇති වුණා නම් අප ආපහු අහංකාර වෙනවා නේ. දෙපැත්තට යනවා නේ. අහංකාරයෙන් මමංකාරය, මමංකාරයෙන් අහංකාරය. එහෙනම් මතක තියාගන්න මේ 1 2 3 තියෙන තැන. ඒක ලකුණු කල්පනා කරගෙන ඊට පස්සේ අපි හිතමු මේක අපි අංශ 90කින් කරකවනවා. අංශ 90කින් කරකවනවා කියන්නේ හිතන්න බලන්න පහසුවෙන් තේරුම් ගන්න මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් ඔන්න අපි ලණුවක් බැඳලා මේ සංඥාව කියන පුලියට උඩින් දාලා චේතනාව පුලියට උඩින් දාලා පල්ලෙහැම මිනිස්සෙක් ඉඳගෙන මෙහෙම අදිනවා. ඇත්තටම මොකද වෙන්නේ? මේක නිකන් මෙතන මේක මවුන්ට් වෙලා වගේ ඉන්නේ, තියෙන වේදනාව උඩ නේද? මේක පෙරලෙනවා. අන්න ඒ ආකාරයෙන් හිතන්න. එතකොට පහසුවෙන් තේරුම් ගන්න. එහෙම වුණාම දැන් බලන්න මේ 1 2 3 මේ මනෝ සංචේතනාව ළඟට ආවේ මොකද්ද? ඕකාරය. දැන් මේක පල්ලෙහැට පෙරලෙනවා නේද? දැන් බලන්න එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එක හැදෙනවා. එහෙනම් අපි යමු 5 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 5 වෙනි ස්ලයිඩ් එකේ දැන් අපි අර වේදනාව කියන එක අර මුලින් තිබිච්ච වේදනාව දැන් අපි ඒ තිබිච්ච එක වෙනුවට අපි දාලා තියෙන මොකද්ද? පරාමාසය. ඒ කියන්නේ වේදනාව පරාමාසගත වෙලා ඉවරයි. අරක පෙරලෙනකොට වේදනාව පරාමාසගත වෙලා. එහෙනම් මෙතන වේදනාව තියෙන දැන් මේක අස්සට ගිහිල්ලා. දැන් පේනවද ඕගලන්ට අර 1 2 3 දැන් ආපහු මේ විදිහටම ලකුණු කරලා තිනවා අපි. වෙනස තියෙන්නේ මෙතන වේදනාව නැතුව මේ පැත්තේ කිද්දි ලෝභය කියලා දාලා තියෙන්නේ. එතකොට අර වෝකාරය කියන එක තමයි මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. චේතනාවත් එක්ක නේද? තුන්වෙනි එකේ කෙලවර. ඒ කියන්නේ මොකද්ද? අරූප ධානියන්ගේ ඉන්නවා කියන එක. ඉතින් මේකේ ඒ වගේම මේ ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා ලකුණු කරලා තියෙනවා මේ පානාති පාතිය කියන එක. ABC කියලා තුනක් තාලා තියෙනවා මේ පැත්තෙන් පානාති පාතිය. ඕගොල්ලෝ දන්නවා පානාති පාතිය කරනකොට අදත්තා දානියත් කරනවා. කුකුලගේ කුකුලව මැරුවනම් මස් ටිකක් ගත්තා කියන්නේ අදත්තා දානියත් කළා. එහෙමනම් ඕගලන්ට පේනවා මේ මැද්දේ කාමී වරුදවා හැසිරීම කියන එක දාලා තියෙනවා. දැන් මෙතන මේක හරියට මේක සම්බන්ධතාවයේ පේනවා. අපි දන්නවා අපි ඉගෙන ගත්තා අරියටමක භාවනාදීම පානාතිපාතය නිසා දේශය, දේශය නිසා පානාතිපාතය. ඒ වගේම අදත්තා දානී නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තා දානී කියන එක ඇති වෙනවා. කාමී වර්ධව හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමී වර්ධව හැසිරීම කියන එක තියෙනවා. ඒක දෙපැත්තට යනවා. එතකොට මේකේ පෙන්වන්නේ මේක මේ ඇකිලීම කියන එක තියෙනවා. මේක හරියට නිකන් මේක බෝල කූඩුව වගේ. අර රෙදි දාන්නේ අපි නේද? රෙදි එල්ලන්නේ. ඒ බෝල කුඩු අකුලන්න පුළුවන් නේද? ඒක දෙපැත්තටම අකුලන්න පුළුවන්. එකපාරක් මේ පැ අකුලන්න පුළුවන්. දැන් මෙහෙම තියෙනවනම් මෙහෙම අකුලන්න පුළුවන්. ඊළඟට ආපහු ගත්තාම මෙහෙම තකුලන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේ පැත්තට චප්ප වෙනවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව තියෙන තැනින් පල්ලෙහාට එබුවනම් අන්න මොහේ පැත්තෙන් අනිත් පැත්තට තල්ලු කරා නම් අන්න ආපහු මේ පැත්තට ෆ්ලැට් වෙනවා. අනේ ඒක තමයි මේකින් පෙන්වන්නේ. මේ පානාතිපාතේ නිසා අදත්තාදානේ. එතන පානාතිපාතෙන් එනකොට අදත්තාදානේ මේ පැත්තට එනවා. ඒ විදිහටත් මේක ඇකිලීමක් තියෙනවා. අනිත් අතට අනිත් පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ඒ කියන්නේ පරාමාසයේ තියෙන එක ඉදන් සත්‍යයට යනවා. ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට යනවා. ඔන්න ඕක තමයි අපි මේ බලන්නේ යන්නේ. එතකොට ඒක මේ පල්ලෙහාන් ලියලා තියෙනවා. මේක මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක ඕගලන්ට සිංහලෙන් ලියා ගන්න පුළුවන්. ලියාගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ තියෙන්නේ පෙර වූ මෝහය. එතකොට එහෙනම් අපි ලියාගමු පෙර වූ මෝහය. වරහණක් ඇතුළේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතේ පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. දැන් බලන්න මොකද්ද මේ 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 ලයින් එක නේද මම මේ විස්තර කළේ. පෙර වූ මෝහය බලන්න මෙතනින් මැද්දෙන් පටන් ගත්තා. වමටාව දෝෂ සහිතව ජීවත් වීම. දකුණට ගියාම පානාති පාතය. එතකොට මෙතන මේ දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ අර රෝගී සංඥාව මගේ කියලා ගත්තා. ආකා සංඥායතනි වාගේ සංඥාවකින් මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. මතකද වෝකාරයේ තියෙන මෙතෙන්ට න්යාවේ තුන්වෙනි එක නේද? ඒකෙන් චේතනා කළා මේ වගේ වෙයි ඉන්න පුළුවන් කියන එක. ඒක තමයි පෙන්වන්නේ දෝෂ සහිතව ජීවත් වීම. ගන්න පුළුවන් අර උදාහරණ තුනේ ඉතින් හොඳම එක ගත්තා. භවයේ භෝගේ වෝකාරේ. භවයේ මේක රූපයන් කිනියවත් කැඩිලා යනවා. ආකාස සංඥායතනෙන් බොහෝ කාලයක් උත්පවතිනවා. ඊළඟට මේ දෙවෙනි ලයින් එකේ තාපහු එහෙම ධර්මයක් පෙන්නවා. ඒ ධර්මය තමයි මේ ඊළඟට පෙන්නන්නේ. ඒකත් අපි ලියාගමු. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අදත්තා දානීය කියන එක. එතකොට ඒ කියන්නේ මෙන්න මේ උඩ ලයින් එක නේද? බලන්න අර දැන් අවිද්‍යාව උන මෙතනින් පටන් ගත්තා. දැන් අවිද්‍යාව වමට ආවම ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානීය. ඒක නේද අපි කරන්නේ? දැන් අපි තියෙන අවිද්‍යාව මොකද්ද? රස්සාවක් කළා නේද? අදත්තා දානීය කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඒක තමයි ඔය පෙන්වන්නේ. එතකොට ඒ ලයින් එක මෙතන ඒ විදිහට ට්‍රාන්ස්ලේට් වෙලා තමයි මට පේනවා. ඊළඟට තුන්වෙනි ලයින් එකත් අපි ලියාගමු. කාමී වර්ධවා හැසිරීම ඊළඟට කාම සංඥාව හයිපන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. මෙහි ඇලීම අබිනිවේසය. ආපහු හයිපන් එකක් දාලා ලියාගන්න පුළුවන් මෙහි ඇලීම අබිනිවේසය කියලා. ඒකත් පේනව නේද මේ ලයින් එකෙම? කාමී වර්ධවා හැසිරීම. මෙතන මේ තියෙන්නේ සුබයි කියලා සංඥාවක් නේද? සුබ සංඥාව. එතකොට ඒවයින් නිසානේ මේ කාම සංඥා කතාව තියෙන්නේ. එතකොට ඒකේ ඇලුනා. අබිනිවේෂය කියන්නේ ඇලෙනවානේ නේද? එතකොට අන්න ඒක තමයි මේ ලයින් එකේ පෙන්වන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා මේ තුනම, මෙතන මේ පල්ලෙහැ ලීලා තියෙන එක තමයි මේ තුනම. ඒ කියන්නේ මොකද්ද? අබිනිවේෂය, ඒ වගේම අවිද්‍යාව, මෙතනින් තියෙන මෝහය. එතකොට මෙන්න මේ කාරණා තුනම නිසා මේ ඉදං සච්චය කියන එකට ඇදෙනවා පරාමාසකාය ග්‍රන්ථය. මේ ඉදං සච්චය ඇතුළට පරාමාසකාය ග්‍රන්ථය ඇදෙන්නා වූ අවස්ථා තුනක් තමයි අපි මේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේක කෙනෙක් කල්පනා කරනවා නම් දැන් අපි මේක ඉස්සෙල්ලාම තවදුරටත් අපි ඒ රහතන් වහන්සේගේ වචනියෙන් බලනවා නම් රහතන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? මේ පරාමාසයේ ඉදං සච්ඡාවි නිවේස කාය ග්‍රන්ථය තුළට ඇදෙන්නේ ප්‍රසන් මූමන්ට් එකෙන්. මේ මොහොතේ තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි අතීතය ගැන හිතන්නෙත් නැහැ. ඒ වගේම අනාගතය ගැන හිතන්නෙත් නැහැ. එහෙම ඇදෙන්නේ තණ්හාව මගින්. අතීතේ කතාවකුත් නැහැ. වර්තමාන අනාගත කතාවකුත් නැහැ. මේ ප්‍රසන් මූමන්ට් එකේදී මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සච්චේ කියන එකට ඇදිලා එනවා තණ්හාව මඟ. මේ වෙලාවේදී මේ අහංකාරයේ මමංකාරයේ කියන එක දෙන්නම එකට ඉන්නේ. දෙන්නම එකට ඉන්න අවස්ථාවක් අපි මේ කතා කරමු. කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? ඒ කියන්නේ දැන් බලන්න ඕගොල්ලෝ දන්නවා විඥාන ආහාර පාර. විඥාන ආහාර පාරේ අපි සල් ලේසි එක බලමු. මේ ලේසිය කියනම් පේනව නේද? මෙතන මේ සුබයි කියලා ගත්තා. මේකට ඇලුනා නම් අබිනිවේෂය කියන්නේ ඇලීම නේද? එතකොට ඒක නිසා මේ පරාමාසයේ ඉදන් සච්චයට ඇදෙනවනේ. නිකම්ම ඇදිලා යනවනේ නේද? සුබයි කියලා ගත්තාම ඒක පහසුවෙන් තේරෙනවා නේද? එහෙමනම් බලන්න ඊළඟ කාරණා දෙක. මෙන්න මේ අවිද්‍යාවයි මෝහයයි. මේ කතා කරන්නේ මොකද්ද? මේ විඥාන ආහාර පාර නේද? මේ තියෙන විඥාන ආහාර පාරේ මතකද? අවිද්‍යා යෝගය, ඉදං සච්ඡාබිනිවේස කාය ග්‍රන්ථය, ඊට පස්සේ අවිද්‍යා ආශ්‍රවේ. ඕකනේ ඔය තියෙන්නේ. එතකොට මේ කාරණා තුන. ඉතින් අවිද්‍යා ආශ්‍රවේ කියලා කිව්වහම මතකද අපි කිව්වේ මේ අරූප ධානයන් වලට ඇලුනහම ඒව සමුද්ඝාතනය කරන්නේ නැති එක. ඒක තමයි අවිද්‍යා අනුසය එහෙම කියලා කිව්වේ. එතකොට දැන් බලන්න මේ දෙක අතර දැන් ඕගොල්ලෝ මොකක් හරි රූපයක් දකිනවා. පාරේ යනකොට මිනිස්සුෙක්ව දකිනවා. ඒ මිනිස්සයාගෙන් ඕගොල්ලන්ට මේ හුලම් පාරක්වත් වැදුනේ නැහැ. කිසිම දෙයක් ඕගලන්ට දුන්නේ නැහැ. ඒ මනුස්සයා සෙන් ටිකක් දාගෙන යනවා කියලා හිම සෝදක්වත් දැනුනේවත් නැහැ. නමුත් ඕගොල්ලෝ එක පාට මෙයා හරි ලස්සනයි කියලා ගන්නවනේ. තේරෙනවද කියන්නේ? කිසිම දෙයක් හම්බ වෙන්නේ නැතුව තමන් ඒක ගන්නවා. එතකොට තමන්ට පේනවා මේක අපේ මෝහයෙන්, අර ලෝභ දෝෂ මෝහයේ ලොකු බෙල්ට් එක තියෙනවා නේද? අන්නේ ලොකු බෙල්ට් එකෙන් පටන් ගන්න. මෝහය, මොහොජ්ජ පරිදාහය. මොකද වෙන්නේ? ඒක යටපැත්තෙන් ඇවිල්ලා රූපේ ස්පර්ශ කරගෙන අපි එනවා. අන්න එහෙම එකක් තමයි ඔය වෙන්නේ. අර අපි නිකන් සාමාන්‍ය විදියට යනවා. අර මිනිස්සයා දැක්ක ගමන් අන්න අර මේ පූසට මීයක් හම්බුණා වගේ නේද? එක පාටම කට්ලට් එකක් දැක්කා වගේ. එක පාරටම අරකට එක යන්නව ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මේකෙන් පටන් අරගෙන තමයි මේක වැඩි සිද්ධ වෙන්නේ. දැන් එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මෝහය නිසා මේක ඇදෙනවා. ඒක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ලෝභ දෝෂ මෝහයේ ලොකු බෙල්ට් එකේ වෙන්නව දෙක ගත්තාම. ඒකේ පෙන්වන්නේ හරියට ඒ ඩයග්‍රෑම් එක මෙතන නැහැ. මේ මුළු බෙල්ට් එකේම තියෙන එක අල්ලලා අපි ඉතින් අර ලනු දෙකක් නම් තියෙන පුලියක් අස්සෙන් වාගේ දාලා දෙකම ඇඳහ මොකද වෙන්නේ? ඔක්කොම තියෙන දේවල් ඇදෙනවා නේ. එහෙනම් රූපේ පැත්තේ ඉඳන් එන්නව වේදනා, ඉතින් ගිද්දි ලෝභ, ඒවා ඔක්කොම වේදනා පරාමාසයට ඇවිල්ලා පරාමාසය දැන් මේ කසට එනවා කියන එක තියෙනවා. අන්න මොහෙන් කරන වැඩේ. කලෙක්ටිව්ලි ඔක්කොම ටික එකව කරගෙන එයා මේ වැඩේ කළා. ඊළඟට මේ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව තියෙනවනේ. ඉතින් ඕගලන්ට හිතන්න පුළුවන් මෙතනම පුලිය වාගේ තියෙනවානේ. ඔන්න පරාමාසයට ලණුවක් දාලා තිනවා. අවිද්‍යාව තියෙන තැන පුලියක් තියෙනවා. ඔන්න පල්ලෙහා ඉදන් සච්චේදා ලණුව දාලා ආදිනවා. මොකද වෙන්නේ? මෙතන පුලියක් නැතිනේ මේ ලණුව දිගේ යද්දාම් පල්ලෙහාට. එහෙනම් මේක ඇදිලා එනවා මෙහාට නේ. නිකම් ප්‍රැක්ටිකලිම තමයි මේ විදිහට හිතා ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ අවස්ථා තුනේම මේ පරාමාසකාය ඉදන් සච්චේ කියන එකට ඇදිලා එන්නේ. එතකොට මේ දෙක අතර මොනක්වත් නැහැ. තමන්ට පේන අර හුලම් පාරක්වත් තමන්ට වැදුනේ නැහැ. මේක ඇති අපිට එකපාරටම මිනිස්සේ දැක්ක ගමන් අසූචි ගොඩක් දකිනවා අපි සුබයි කියලා ගන්නවා. මේක ඇතුලේ අපි අනුමත කරා වූ ඒ දේවල් ඔක්කොම තියෙනවා. ඒවයි බලපෑම් උඩ තමයි මේක ඒක සිද්ධ වෙන්නේ. එතකොට පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් සත්‍යයට මෙන්න මේ අවස්ථා තුනේම ඇදෙනවා කියන එක තමයි තේරුම් ගන්නවා. ප්‍රසන්ට් මූමන්ට් එකේදී ඒක සිද්ධ වෙන්නේ. අන්න ඒකනේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී කිව්වේ මේ මොහොතේදී මේ මනුස්සයාගේ මට මොකක්වත් හම්බුනේ නැත. අතීතයි වර්තමාන අනාගතයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? අතීතයේ මට ගන්න හම්බුනා අර මනුස්සයාගේ. අතීතයේ යමක් දුන්නා. තේරුණාද? අනාගතයේ මට ලැබේවි කියන එක තියෙනවා. මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ ඕගොල්ලන්ට මොකක්වත්ම නැහැ. අන්න ඒකයි මෙතෙන්දී තීරුම් ගන්නෙ. එතකොට මේ විදිහට මෙතන පෙන්වනවා මේ වෙලාවේදී අහනුයි මමනුයි එකට ඉන්නේ. මේ අවස්ථාවේදී පෙර අවිද්‍යාවයි පසු මොහය දෙදෙනාම එකයි. ඒක තමයි මම අර පැහැදිලි කළේ. ඒ කියන්නේ මේ මොකක්වත් හම්බුනේ නැහැ. මොකක්වත් හම්බුනේ නැත්තම් මොකද්ද මට කිසි දෙයක් නැහැ අවිද්‍යාව මෙතන මොහේ. මොකක්වත් හම්බ වෙලා නැහැ මට. කිසිම එකක් නැතුවයි මම මේක කරන්නේ. ඒකම නේද අපි කරන්නේ. කිසිම එකක් නැතුව අපි මේ වැඩේ කරනවා. පරාමාසයේ මේකට ඉඳන් සත්‍යයට කියන එකට ඇදිලා යනවා. එතකොට අන්නේ විදිහට ඒක භාවනාවට ගන්නවා. ඔය අහනුයි මමුනේ එකට එක්කව වෙලා ඉන්නකොට ඒ දෙන්න එකට එක්කව වෙලා හිටියාම මේ ඉඳන් සත්‍යයේ පරාමාසයට ඇදෙන ඒක අවස්ථාවක් තියෙනවා. අපි මේ කතා කරේ පරාමාසයේ ඉඳන් සත්‍යයට ඇදෙනවා කියන. ඉඳන් සත්‍යයේ පරාමාසයට ඇදෙන්නේ මේ ප්‍රසන්න මූමන්ට් එකේ නෙමෙයි. අන්න එහෙනම් කණ්ඩ මොකක් හරි එකක් හම්බ වෙලා රසයක් විඳලා ඒ අවස්ථාව තියෙනවනේ. අන්න දැන් පේනවා දතු අතීතයි ඒ දැන් තියෙන අවස්ථාවයි කියන එක ගැන ඒ විදිහට හිතන්න. එතකොට ඒ කියන්නේ මොකද්ද මේ? මේක හරිය නිකන් මැෂින් එක වගේ නේ. බෝල කූඩුව මේ පැත්තට ඇකිලෙනවා මේ පැත්තට ඇකිලෙනවා. ඔච්චර තමයි අපේ මනසේ ඔක සිද්ධ වෙන. මේක හරි ෆන්ඩමෙන්ටල්. මේක තමයි ඕගොල්ලන්ගේ ලොකුම භාවනාව. එතකොට මේකේ පෙන්නනවා මේ අහංකාරය නිසා මමංකාරය මේක නෑ නේද? මේ අහංකාර කතාව නැත්තම් මේ කතාව නැත. එතකොට අහංකාරයෙන් මමංකාරය වෙලා ඊට පස්සේ මමංකාරයෙන් ආපහු අහංකාරය වෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මං ඒ වරදවා වටහා ගත්තේ විදන් සත්‍යයට යනවා. විදන් සත්‍යයෙන් ස්ටෑම් කළා මේ පරාමාසයට වෙනවා. ඔච්චර තමයි තියෙන්නේ. එතකොට දැන් මේකේ දැන් ඕගලන්ට පේනවා මේ 4යි 5යි 6යි කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට මේ 4යි 5යි 6 මතක තියාගන්න මේ 5 තියෙන දන්න සෙක්ෂුවල් මිස්කන්ඩක් නේද? කාමයේ වරදවා හැසිරීම. දැන් බලන්න අපි එහෙමනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මෙතන පෙන්නනවා මේ කාම විතක්කය. කාම විතක්කේ ඔගොල්ලෝ දන්නවා කාම විතක්කෙන් ව්‍යාපාද විතක්කයන් ඇති වෙනවා. ව්‍යාපාද විතක්කයන් විහිංසා විතක්කයන් ඇති වෙනවා. එතකොට එහෙනම් පල්ලෙ හැම්බෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. සම්මා සංකප්පේ නැහැ, මිච්ඡා සංකප්පේ නේ. දැන් උඩින් පෙන්නන්නේ මොකද්ද? කාම විතක්කේ නිසා කාමයේ වරදවා හැසිරීම. දැන් සාමාන්‍ය මිනිස්සෙක් කල්පනා කරනවා මේ මම කාම විතක්කයන් තිබිච්ච පළිට මං ගිහලා කාමයේ වරදවා හැසිරෙනවද? ජීවිතේ එකපාරක් කරලා තියෙන්නේ. මම කුසර ගියේ අවස්ථාව, most significant අවස්ථාව නේද? ලොකු මොහොරකම කරපු අවස්ථාවනේ. එතකොට කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. මම කාමයේ වරදවා හැසිරීම තියෙනවා නම් අන්න මෝහේ. අන්න හදාගත්ත මේ ශරීරේ මෝහේ නේද? ඇවිල්ලා තියෙන. එතකොට එහෙනම් දැන් මෝහේ තියෙනවනේ විහිංසා විතක්කය කියන එක. ඉතින් ඒක බලන්න බලන්න පේනවා මේකේ ගැඹුර නේද? එතකොට දැන් බලන්න මේ 4යි 5යි 6යි කියලා කියන්නේ මොකක්ද? අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක නේද? ඒ කියන්නේ ඒක මේ 4යි 5යි 6යි ක්ලොක්වයිස් අපි කරකෙව්වොත් අන්න ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ 4යි 5යි 6යි කියන එකට එනවා. ඒකනේ ඇවිල්ලා තියෙන්නේ. පහ ලකුණු කරලා තියෙන්නේ කාමයේ වරදවා හැසිරීම කියන තැනනේ. එතකොට මේ දෙන්න දැන් එහෙනම් දැන් ඇකුළුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි ඒ ඉදන් සත්‍යයයි පරාමාසයයි එකට ඉන්න අවස්ථාව ගන්නකො එකක් මේකට ගියා එකක් මේකට ආවා කියන එක නේද? මේක ඇතුළු නැයන් පස්සේ මොකද්ද තියෙන්නේ? බලන්න එහෙනම් අභිජ්ජාවයි චේතනාවයි දැන් එකට එක්කහුවෙලා. අර ලෝභයේ කතාව තිබිච්ච එක තිබුණානේ. ඒක ඇවිල්ලානේ. දැන් ඒ පැත්තේ ඉඳන් කල්පනා කරන්න ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ මේ ලෝභ කතාව ජොයින් වෙලා නේද? එතකොට අවිජ්ජාවයි චේතනාවයි මේ එකහුව වෙලා. මෙතනින් ගත්තාම මෙතන මේ වේදනාව කියන එක තියෙනවා. දැන් තියෙන්නේ දෝමනස්සය කියන එක. එතකොට පරාමාස කාය ග්‍රන්ථයයි ඉදන් සත්‍යයයි දැන් එකට. ඒ කියන්නේ දැන් ඉදන් සත්‍යයේ ඉඳන් අපි ඇවිල්ලා පරාමාසයට නේද? පළවෙනි රාමුවේ මෙහාට ගියා, දෙවෙනි රාමුවේ අනිත් පැත්තට ආවා. අර ලපේ දැක්කා වගේ තියෙන්නේ නේද? එන්නේ ඒකනේ මේ වෙලා තියෙන්නේ. ඉතින් දෝමනස දෙය දෙන්න එකහ වෙලා තියෙනවා. දැන් ඉතින් අපි බයෙන් අගති ගමනක් යනවා. එතකොට මෙතන මේ කාම සංඥාව අපි ලකුණු කරලා තියෙනවා. ඉතින් ඕවා මෙතන හර්ථම කියනවා නම් මෙතන තියෙන උද්දච්චය. දැන් අර කුණු අඹ ගෙඩිය මට හොඳ කුණු අඹ ගෙඩියක් හම්බුණා කියලා නේද? මං අද පොලේ ගිහිල්ලා මට හොඳ අඹ ගෙඩියක් හම්බුණා. එහෙම නේ කියන්නේ. ඇතුලේ පණුවා ඉන්නවා කියලා දන්නේ නැහැ. එළියෙන් අර හමත් එක්ක ඒක තියෙනවා. ගෙනාවු එක නිකන් ආඩම්බරයට නේ කියන්නේ. අද නම් මට හොඳ ලාභයි නේ. එතකොට උද්දච්චයකුත් ඒකට තියෙනවා. එතකොට මේ කාම සංඥාව මේක අර විඤ්ඤාණ ඩයග්‍රෑම් එකේ එළියෙන් ඉඳගෙන තමයි යා එක ඒක පෙන්නනවා වගේ පෙන්නන්නේ. ඉතින් ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්මා මයා කතමේතම් භික්කවේ බාලලාපන. කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. මේක ඇකිලිමේ ප්‍රතිඵලය ඔන්න ඔච්චරයි. එතකොට ඒ ඕගලන්ගේ භාවනාව හැටියට ඔගොල්ලෝ තදින් ගන්න එක තමයි මෙන්න මේ කාරණාව කියන එක. ඒකේ ඔක්කොම රිප්‍රසන්ටේෂන් එක තියෙනවා. අර භවයේ භෝගේ ඕකාරයේ කියන එක ගත්තාම රූපය වේදනා සහිත භව භව ඊළඟට ඒවෙන් තොර වූ ආකාස සංඥායතන භව ඒ ඔක්කොම කළා අන්තිමට ඔන්න ඔච්චරයි මුළු පික්චර් එකම තියෙන්නේ. එතකොට මේ කාරණා තුන උඩ මේක ඇදෙනවා කියන එක පරාමාස ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තමයි තමන් හොඳට මෙනෙහි කරන්නේ. ඒක අවබෝධ කරගන්න නම් මහ විශාල ධර්මයක් උතන ඒ අවබෝධ වෙනවා ඒ අවස්ථාවේදී. එතකොට එහෙනම් අපි ආපහු මේ සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ දෙවිනි ආනින්ජ සප්පාය ඒ කියන්නේ ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව කියන එක පෙන්නනවා. ඒකේ පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියෙමි. ආර්ය ශ්‍රාවකතුමී ආරණ්‍යයට පැමිණිය හෝ වෘක්ෂ මූලයට පැමිණිය හෝ ශුන්‍යාගාරයට පැමිණිය හෝ මෙසේ කල්පනා කරනවා. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ කියලා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදි. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයගේ විඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුණු විපාක විඥානීය කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවිනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබෙන්නේ. එතකොට මේක නම් ඕගොල්ලෝ දන්නවා. මතකද අපි බැලුවා ශුන්‍ය මිදන් අත්තේනවා අත්තිනේනවා කියලා මේ මමේ මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැයි කියලා අපි අර සීල සූත්‍රයත් එක කරපු වෙලාවේ අපි බැලුවානේ නේද? අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා සුදුසුදු කියලා අපි අර ඇරෝ එකත් එක්ක බැලුවේ ඒකෙන් ශුන්්‍යතාවයට එනවා කියන එක. එතකොට එතන මේ පෙන්වන්නේ ඒ විදිහට ඉන්නා වූ ඒ හත්වෙනි ධානය කියන එක. ඉතින් මේක තමයි මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නන දෙවිනි කාරණේ කියලා. හැබැයි දෙවිනි කාරණේ කිව්වට මේකේ ප්‍රඥාව කියන එක අධිකයි. ඒ කියන්නේ මං කියන්නේ අර මිනිස්සු කියනවා මාන්ත එක්ක මම නම් මට ප්‍රීතියක් සුඛයක් මොකක්වත්ම දැනුන්නේ නැහැ. මම මෙන්න මේ රූප වේදනා සංඥා සංස්කාර මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා මම ගත්තා. ඒක ගත්ත ගමන් මගේ ඔළුව විශාල වෙලා ගිහිල්ලා මම එහෙම කිසිම එකක් දැනකට ගියා කියලා. එතකොට එයා ඒ බොරුවක් නෙමෙයි කියන්නේ. ඒක ධානයෙන්ගෙන් ධානයට යන්න අවශ්‍ය නැහැ. ඒ දැන් මං කිව්වේ අර හාමුදුරු නමක් පිණ්ඩපාතේ වඩිනකොට කාන්තාවක් දැකලා කේස් ලොම් නිය දාත් කියලා පටන් ගත්තා නම් පෙරහැර ගිහිල්ලා ඉවරයි නේ. නෑ එක පාරටම අන්න පුළුවන්කම තියෙනවා මේ අර මගඵල චිත්තේ නැංගුවා. ඵලලාභියා භූමිකමනි මෙතෙන්ට යනවා. යාගේ ඵල චිත්තේ නැංගුණා මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා මේක ගත්ත ගමන් එක පාරටම යනවා. ඉතින් ඒකේ තියෙන්න ඕනි හැබැයි ඵල චිත්තේ නැංවන්න තමන්ට හැකියාව කියන එක තියෙන්න ඕනේ. ඒ හැකියාව තියන්න නම් තමන් ඵලචිත්තේ නම් ආපු භාවනාව හොඳට මතක තියෙනවනම් අසූචි මගේ නෙමෙයි කියලා ගත්ත වෙලාවෙ මට මේක හඳුනි කියලා ආදි වශයෙන් තියෙනවනම් ආන්න ඒක බොහොම මේ වටිනවා. ඒකයි. එතකොට එකපාරටම එතෙන්ට යන්න පුළුවන් හත්වෙනි ධානය කියන එකට. එතකොට ඒ ක්‍රමය අපි දන්නවා. දැන් අපි දැන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තනේ. එකක් තමයි අර වේදනාවන් කියන ඒවා. ඒක අයින් කළා. ඉතින් ඒ වේදනාවට තියෙන අවු සංඥාවන් ලාභයි කියලා ගන්නෙ නැතුවනේ. ඒක වෙලා තියෙන්නේ හත්වෙනි ධානයට ගිහින් නේද? එතකොට ඒක අපි පැහැදිලි කළා මේ ඩයග්‍රෑම් එකත් එක්ක. ඊළඟට ආපහු අපි මේ දෙවෙනි ක්‍රමයකුත් බැලුවා. කලින් බලපු ක්‍රමයන් මම මෙනෙහි කරා. ඒක තමයි ශුන්‍ය මිදන් අත්තිනවා අත්තිනේනවා කියන ක්‍රමය. ඊළඟට තුන්වෙනි එකකුත් පෙන්නනවා තථාගතයන් වහන්සේ මහණින් නැවත අනිකක්ද කියමින්. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදී මැති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානයට සමාන වී යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? දැන් මම යන කිසිවෙකුත් නැත, මගේ යන කිසිවෙකුත් නැත, නුඹ යන කිසිවෙකුත් නැත කියලා කියනවා නේද? ඒ කියන්නේ මෙයා පෙන්නවා මේ තමා සකස් කළොත් පමණයි තමා කියන එක පවතින්නේ. රාගය නිසා තමයි මේ සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ. මේක වේව් එකක් වශයෙන් එයා ඒක දකිනවා. මේකේ මොනක්වත් ඇත්තේ නැහැ. මේක රාගය නිසා අපි මේ සකස් කිරීම කියන එක සිද්ධ වෙනවා. එච්චර තමයි තියෙන්නේ කියලා. ඉතින් මේක මේ තවත් ගැඹුරු අවස්ථාවක්. තවත් ගැඹුරු අවස්ථාවක් කියලා කියන්නේ අර ඉස්සෙල්ලා අපි දෙවෙනි කාරණේ කිව්වහම ප්‍රඥාව වැඩි කිව්වා. මගඵල චිත්තය භාවිතා කරනවා කියලා. මේ තුන්වෙනි කාරණේ කියනකොට මෙයා ඊටත් වඩා ප්‍රඥාවන්ත අවස්ථාවක් මේ පෙන්නන්නේ. මෙන්න මේ අවස්ථාව මේ අනාශ්‍රව චිත්තයක ඉන්න කෙනෙක්ගේ ඒ අවස්ථාවක්. එතකොට ඒක ඕගලන්ට තේරුම් ගන්න නම් අපි ආපහු 2B ඩයග්‍රෑම් එකට යමු. එතකොට මේ 2B ඩයග්‍රෑම් එකේ කෙනෙකුට දැන් ඕගලන්ට පේනවා නේද මේ 2B ඩයග්‍රෑම් එකේ තියෙනවා මෙන්න මෙහෙම සම්බන්ධතාවයක්. ඒ කියන්නේ අපි දැන් මෙතන මේ කබලින්කාර ආහාරයෙන් සං වේදනාවට යනකොට මෙතන තියෙන මේ සංස්කාරනේ, මෙතන තියෙන පරිදේවය. මේ සංස්කාර මැරිලා වැටිලානේ. එතකොට මේ සංස්කාර මෙතන පරිදේවය ඉඳන් අපි ශෝකයට එනවා. අපි ඒක පොඩ්ඩක් මාක් කරගමු. එතකොට මේක පහසුයි. අපි රේඛාවක් ඇන්දොතින් කබලින්කාර ආහාරයෙන් ඉඳන් සංඥාවට අපි අන්නේකට දාගමු 1A කියලා. 1A ඊළඟට මේ සංස්කාර කියන මෙතන පරිදේවේ. මෙතන තියෙනවා ශෝකය කියන එක. ඒ කියන්නේ මේ පරාමාස කාය ග්‍රන්ථයයි බයාගති දෝසාගතිය රේඛාව කැපුවාම හරියට මෙතන එන එක ඇවිල්ලා මේ ශෝකය වැටෙන්නේ. එතකොට එහෙනම් මෙතනින් අපි යනවා පරිදේවේ ඉඳන් ශෝකයට. මෙතෙන්ට අපි දාගමු 2A කියලා. ඉස්සෙල්ලා අරකට 1A කිව්වනේ. දැන් අපි දාගමු 2A කියලා. ඊළඟට අපි සංඥාවෙන් ඉඳන් චේතනාවට රේඛාවක් ලකුණු කරගමු. අන්න ඒකට දාමු අපි 1B කියලා. 1B සංඥාවෙන් ඉඳන් චේතනාවට. එතකොට ඊළඟට මේ පැත්තේ තියෙන්නේ දෝමනස්සේ නේද? එතකොට දැන් මෙතන තියෙනවා අපේ ශෝකේ. ශෝකේ ඉඳන් අපි යන්නේ දෝමනස්සේට. අන්න ඒකට අපි දාගමු 2B කියලා. ඊළඟට ඕගලන්ට පේනවා මේ රේඛාවක් ඒක නම් ඇඳලම තිනවා චේතනාවෙන් ඉඳන් විඥාණයට නේද? අන්න ඒ රේඛාවට අපි දාගමු 1C කියලා. ඊළඟට මෙතන මේ දෝමනස්සේ ඉඳන් අපි යන්නේ කොහෙටද? දුක්ඛයට. අන්න ඒකට අපි දාගමු 2C කියලා. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඔය පෙන්නුවේ මේක හරියට අපි මේ රූපයක් ස්පර්ශ කරලා අපි මේ සංඥාවකට යනවා කියන එක. ඕගලන්ට පේනවා මම මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට රූපේ ඉඳන් සංඥාවට යනකොට මම පරිදේවේ ඉඳන් ශෝකය කියන එකට තමයි යන්නේ. ඕක ඕගලන්ට පේනවා එක වෙලාවකට බැලුවම. දැන් රූපය දිහා බැලුවාන් පස්සේ අපි දැන් තව රූපයක් අපි හිතමු, ඔන්න එක කාන්තාවක් දිහා බලාගෙන හිටියා රූපයක් නේද? එතකොට තව කාන්තාවක් දිහා බලනවා කියලා කියන්නේ මොකද්ද? තව එක්කෙනෙක් දිහා බලනකොට අර රූපයත් එක්ක තිබිච්ච එක මැරුණා. දැන් අරයත් එක්ක නෑ මෙතෙන්ට යන්නේ නේද? දැන් අර මැරිච්ච එක එහෙනම් පරිදේවි ඉඳන් දැන් යන්නේ සෝකෙට. දැන් අරයව අතහැරලා මෙතෙන්ට ගියා කියලා කියනකොට දැන් අර මනුස්සයාගේ මොකක් හරි ගුණයක් එකක් අපි අල්ලගෙන හිටියා නම් මූණේ ලස්සනයි හරි මෙයාගේ දැක්ක ගමන් මොකක් හරි වෙනසක්. තේරෙනවද මම කියන්නේ? ඒක දැක ගමන් අර වෙනසක් ඇති වුණාම දැන් එහෙමනම් අපිට Tamanට තියෙන සෝකයකුත් තියෙනවා. අයියෝ අරකනේ නැති උනේ. අර හොඳ හොඳට දිවිච්ච එක නැති උනේ යන්නේ වාගේ නේද? අපි මෝඩකම තමයි පරිදේවි ඉඳන් සෝකෙට යනවා කියන එක තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් ඔතන පරිදේවි ඉඳන් සෝකෙට යනවායි කිව්වහම ඉතින් ඕක මේ මේ පාර තමයි මේ මාන පාර. මෙතන තියෙන්නේ මාන්නේ. එතකොට මේ මාන පාර ඒ කියන්නේ ඉඳන් සච්චේ ඉඳන් බයාගතියට කියන එක. ඉතින් ඕකට පාර වදිනවානේ. දැන් මම මේක පැහැදිලි කරන්නේ දැන් ඕක මෙතන මේ එෆෙක්ට් එක තමයි හුඟාක් මෙතන බලන්න තියෙන්නේ. මොකද මෙතන මේ සෝකෙට ඇවිල්ලා තමයි අපි ඔකේ කම්පැරිසන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕක දැන් ඊළඟට මේ මෙන්න මේ කෑල්ල තමයි දැන් ওই කෑල්ල ඕගලන්ට ওই විදිහට තේරෙනවා. මේ ඊළඟ කෑල්ල තමයි ටිකක් හිතා ගන්න අමාරු වෙන්නේ. ඒ කියන්නේ මම සෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාව ඉඳන් චේතනාවට යනවා කියන එක. මේක තේරුම් ගන්න අපි ගන්න ඕනි අර අපි හිතමු ඕගොල්ලෝ ඔන්න බන්ට් එකක් වාගේ එකක් හදලා ඇවිල්ලා තියෙනවා. මේ ඒ වගේ එකක් හදලා ඇවිල්ලා ඉන්නකොට දැන් මම මේ පෙන්නන්නේ මානී ඉෆෙක්ට් එක කොහොමද කියන එක. ඕක අපි ඉස්සර ඊට වඩා පොඩ්ඩක් වෙනස්ව පැහැදිලි කරලා දීලා තියෙනවා. මේක මානී ඉෆෙක්ට් එක ෆ්ලෝ ඔන් ඉෆෙක්ට් එක කියන එකයි මේ පෙන්නන්නේ. දැන් බන්ට් එකක් හදලා ඇවිල්ලා තියෙනවා. බොහොම උජාරුවට කල්පනා කළා අද යන්තම් හොඳයි වේල්ලා හදාගත්තා. තේකක් බොන්න ගෙදෙට්ට ආවා. තේකක් බොන්න ගෙදෙට්ට ඇවිල්ලා ඉන්නකොට ගෙදර යනලා තේක අරගෙන ඉතින් අකුරු ගෑල්ලත් එක්ක මේ මොනසේ ලෑස්ති වෙනකොටම එක්කෙනෙක් එනවා සරමකුත් කැහිවට ගහගෙන මේ දට්ටිකකුත් ඉරිත්තගෙන බුලත් හපේකුත් ගහලා කියනවා මහත් ගල්ලා කියනවා මන්න මහත්ය හදපු වෙල්ල කැඩිලයි කියලා. කිව්ව ගමන් අරන් හිනා වෙලානේ කිව්වේ ඔච්චම් කරනවා වගේ නේ. එතකොට මේක වදින හොඳට. දැන් මොකද කරන්නේ? අර තේක බොන එක පැත්තකට දාලා යන්නේ කොහොමද? මං හොඳ එකක් හදනවා. අන්නේ අර්ථයයි තියෙන්නේ. අන්න අර මානේ තිබුණා වූ එෆෙක්ට් එක බොහොම තදින් එයාට බලපානවා. එයා හිතන්නේ සිමෙන්ති දාලා හරි හදනවා කියලා. අන්න ඒ වගේ තමයි මෙතන කල්පනා කරන්න අරක බිදිලා ගියාට පස්සේ ඒකේ එෆෙක්ට් එක තියෙනවා බොහොම සැරට. එතකොට මෙයා මෙතන මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට යනකොට මෙතන සෝකේ ඉඳන් එයා යනවා අර දෝමනස්සේ කියන තැනට. අරක අමතක කරන්න නැතුව බලන්න ඕනේ. අර මානේ වුණා වූ ඒ කතාව. ඒක තමයි පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ චේතනාව ඉඳන් විඥානෙ චේතනාව ඉඳන් විඥානෙට යනකොට අපි කියවන්නේ මෙතන මේ 1C කියලා නේද? දැන් අනිත් පැත්තේ 2C. අපි යන්නේ මොකද්ද? දුක්ඛේ මේ දෝමනස්ස ඉඳන් දුක්ඛේ කරා ගමන් කරනවා කියන එක තියෙනවා. වන්න අපි මේ කල්පනා කරන්නේ මෙන්න මේ අවස්ථාව තමයි අපි කල්පනා කරන්න ගන්නෙ. දැන් ඔය ඕගලන්ට පේනවා එහෙනම් පල්ලෙහැන් වමේ දකුණේ ඉඳන් වමට එනකොට උඩ වම් පැත්තේ ඉඳන් දකුණට යනවා. ඒකනේ වෙලා තියෙන්නේ. දකුණේ ඉඳන් පල්ලෙහැන් ආව වමට සංස්කාරුණ ඉඳන්. උඩ වමේ ඉඳන් දකුණට යනවා. ඔච්චරයි ඔක සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔක ওই වතුරු පහරක් වැඩ කරනවා වගේ දෙයක් උතන තියෙන්නේ. එතකොට මෙන්න මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක ගන්නවා. මොකද්ද චේතනාවේ අර්ථ දැක්වීම? කොහොමද අපි චේතනාව අර්ථ දක්වන්නේ? ඒක පෙන්නනවා කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා. ඒ වචන තුන පොඩ්ඩක් අල්ලගත්තා නම් හරි. කාමේසු සංයුත්තයි. ඊළඟට භාවිතා කියනවා කියන්නේ දියුණු කරනවා. ඩෙවලොප්මන්ට් කියන එකනේ. අජෝ සංඥා කියලා කියන්නේ රිමේන් හෝල්ඩින් අල්ලගෙන ඉන්නවා. එතකොට ඔන්න චේතනායි වර්ථ දැක්වීම ඕකයි. ඕකක් තියෙන පිටකෝපදේශයේ විතරයි. චේතනා වර්ථ දක්වලා තියෙන මුළු සූත්‍ර පිටකයකටම ඔන්න ඔතන විතරයි. එතකොට දැන් එහෙනම් ඔන්න ඔය වචන තුනෙන් තුන්වෙනි වචනය ගන්නවා. අජෝ සංඥා. මොකක්ද අල්ලගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ අපි භවය. භවය තමයි අයි කුණුවඹ ගෙඩියක් කාලා මතක ධර්ත දක්වා ගත්තා මේකෙන් මගේ භවය පවත්වන්න පුළුවන් කියලා ඔන්න ඒක අල්ලගෙන ඉන්නවා අජෝ සංඥා. එතකොට ඊළඟට පෙන්වන දෙවෙනි වචනයට එනවා භාවිතයි. ඒ කියන්නේ දියුණු කරනවා. මොනවද අපි දියුණු කරන්නේ? මෙන්න මේක. මොකද්ද? බලන්න මේ ඩයග්‍රෑම් එකේ. ඒ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මෙන්න මේ වාගයන් තමයි දියුණු කරන්නේ. ඒක මේද අපි කරන්නේ නිතරම. කොහොමද ඒක දියුණු කරන්නේ? දැන් ඕගොල්ලෝ රස්තාවක් කරනවා, කල්පනා කරනවා, අර මහත්තයා හොඳ බෙන්ස් කාර් එකක් යනවා. එයා හොඳ ලොකු ගෙදරක ඉන්නවා. ආ මමත් ඒ වගේ රස්සාවකට යන්න ඕනේ. වැඩි දියුණු කරන්නේ මොනවද අපි? රූපේ. අපි කල්පනා කරනවා මේ මහත්තයා හොඳ එයා විඳින්න නැන්නේ. අපි හිතනවා හොඳ වේදනාවක් විඳිනවා කියලා. එතකොට වේදනාවගේ මේ විදිහට සැපකාරයක ගියාම මට සැපයි. තේරෙනවද? අන්න ඒ වගේයන් තමයි අපි මේව කරන්නේ. එතකොට ඒකට අපි භාවිතා මේ මේ පාවිච්චි කරන්නේ මොනවද? උපකරණ equipments මොනවා හරි තියෙන්න එපා නේද? මෙන්න මේක. මොනවද? රූපයි, වේදනයි, සංඥයි. රූපයි, වේදනයි, සංඥයි. මේවා තමයි ඔයගලගේ ingredient. තේරෙනවද ඒක? දැන් ඕගොල්ලන්ට ගෙයක් හදනවා නම් මොනවද ගන්නෙ? සිමෙන්ති ගන්නවා, ලී ගන්නවා, බඩු ගන්නවා. රූපනේ. එතකොට අඹ ගෙඩියක් ගත්තම මොකෙන්ද ඒක ඒක තියෙන්නේ? වේදනාවනේ. ඊට පස්සේ මේක සුඛයි කියන එකනේ. මේ චේතනාවෙන් කරන්නේ මේ ඔක්කොම කෝඩිනේට් කරලා අර එකව කරලා වෙන්නන එකනේ. එතකොට මේක පේනවාද ඕගොල්ලන්ට හරියට ටී කප් එක වගේ කියලා? රූප, වේදනා, චේතනා කියලා කිව්වහම හරියට නිකන් කෝප්පයක් වගේ. මේ කෝප්පේ හැන්ඩල් එක නෙමේ තියෙන්නේ විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ හැන්ඩල් එකෙන් අල්ලන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ තේ පෙරණ එක ගන්න පුළුවන්. තේ පෙරණ ගොට්ට වගේ එක. නේද? සෝස් පන් එක. හැන්ඩල් එකකුත් එක්ක තියෙන්නේ. අන්න හැන්ඩල් එක තමයි විඤ්ඤාණය. දැන් බලන්න එහෙනම් මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මෙන්න මේ සංඥා. මේක මුසාවක් නේද මේ තියෙන්නේ? ඇයි ඒ? මේක කිසි දෙයක් නැහැ. මෙතන සුබයි කිව්වා. මුසාවක් නේ. බොරුවක් කිව්වා. මා අසූචි ගොඩක් දිහා බලලා බලු බෙට්ටක් හරි සුබයි කිව්වා. පළවෙනි මෝඩකම. කුණු අඹ ගෙඩිය පණුව ගහනවා සුබයි. ඊට පස්සේ ඒකට මම රස්සාවක් කළා නිත්‍යභාවය කියන එක එකතු කරගත්තා. දැන් සුබේට නිත්‍ය එක්කව කළා. නිත්‍යයි කොහොම ඒක බොරුවක් නේ. දැන් තමන් හිතන මට රස්සාවක් තියෙනවා. අර ඔෆිස් එකේ ගහලත් ඇති. You are fired කියලා. අපි නිතරම හිතන්නේ මගේ රස්සාවක් තියෙනවා කියන එකයි. අන්න ඒ හැඟීමනේ තියෙන්නේ නේද? ඒතර නිත්‍යභාවය. සුබේට නිත්‍ය එක්කව වුණාම මෙන්න ඇඟිල්ල දික් කරාම කාමරා ගෞන්සයෙන් පෙන්වෙයි මොකද්ද? මේ රේඛාවෙන්. අන්න සුකයි කිව්වා. එතකොට තුන්වෙනි බොරුව නේද? එහෙනම් ටී කප් එක ඇතුලේ කිසි දෙයක් නැහැ හිස්. මෙන්න මේක තේරුම් ගත්තාම හිත නතර වෙනවා. මම මෙච්චර කලක් ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේක පස්සේ. මේ ටී කප් එකේ කිසිම දෙයක් නැහැ හිස්. දැන් බුදුහාමුදුරු කිව්වේ අනිච්චා බික්ක වේ කාම තුච්ච හිස්. මොනක්වත් නැහැ. මේකකට තමයි මම මේ ගිහින් තියෙන්නේ. ආන්න ඒක තේරුම් ගත්ත ගමන් මගේ ජීවිතේ මෙන්න මෙහෙම දෙයක් නේ මම කරලා තියෙන්නේ කියලා හිත නතර වෙනවා. අනාශ්‍රෝ චිත්තය. ඉතින් මේක තමයි මේ වේව් එක. මේක නිකන් හිතන්න පුළුවන් ඕගොල්ලන්ට. වතුර වීදුරුවක් ගන්නකො මේක පැටලෙයිද කියලා නිකන් දන්නේ නැහැ. මේ වතුර වීදුරුවේ අපි මේ පැත්තෙන් වතුර මෙහෙම ගැහුවොත් එහෙම මේක උඩට යනවා නේ. මේක උඩට ගියායින් පස්සේ මේක පැත්ත උඩට ගියායින් පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්තේ තියෙන වතුර ටික ඕගොල්ලන්ට පේන්නේ නැතුණා අර බර වැඩි කම නිසා මේ යටින් තියෙන වතුර ටික මේ පැත්තට එනවා. තේරෙනවද? එතකොට එහෙනම් වේව්ස් දෙකයි යටින් එකක් මෙහාට එනවා උඩින් එකක් එහාට යනවා. ඒක නේ ඔයගොල්ලෝ ඔය දකින්නේ මෙතන. වෙන්නේ නැද්ද මේක? ඈ රූපේ ඉඳන් මේ පැත්තට ආවා කිව්වම මෙතන යටින් මේ පැත්තට ආවා. ඒක තමයි මේක තියෙන්නේ. ඉතින් මේක තියෙනවා මමයි කියලා කතාවක් නැහැ. මේකේ තියෙන්නේ මෙන්න එහෙම මේ ෆ්‍රේම් වර්ක් එක මේක දිවිල්ලක් විතරයි. මම කියලා කෙනෙකුත් නැහැ, තමා කියලා කෙනෙකුත් නැහැ. මෙන්න මෙහෙම අර අර දැන් ඉස්සෙල්ලා එකත් එක්ක බලනනම් පරාමාසයේ තියෙන විදං සත්‍යයට ගිය විදං සත්‍යයෙන් තම පරාමාසයට අවන්න මැෂින් එක ඇතුලේ අරක ඇතුලේ ඉඳන් වැඩ කරනවා. වැඩ කරාම මේක වතුර කැල්ලක් තියලා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි යනවා. දැන් ඒ පාර ඒක මා ගන්න. ඇතුලේ තියෙන්නේ මේ පුස්සක් අල්ලගෙන තමයි මම මේක කරලා තියෙන්නේ. කිසිම දෙයක් නැහැ. බොරුවකින් කරලා තියෙන හැම මගේ කප් එක හිස්. අන්න ඒක තේරුම් ගත්තයින් පස්සේ අන්න තමන්ගේ අනාසෝචිත සිත නතර වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. ඊළඟට අපි ඊළඟ කාරණාවට යමු. මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර්ශාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්, පරලෝ යම් කාමයොත්, මෙලෝ යම් කාම සංඥාවොත්, පරලෝ යම් කාම සංඥාවොත් එද්ද, මෙලෝ යම් රූපයොත් එද්ද, පරලෝ යම් රූපයොත් එද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්, පරලෝ යම් රූප සංඥාවොත්, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද, යම් ආකින්චනායතන ධ්‍යාන සංඥාවොත් එද්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තේ ප්‍රණීතේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී. මේ භවයේ පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමි මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ මාන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හිත වූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට ඕගොල්ලෝ දන්නවා අපි ওই තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණ තමයි අපිට තියෙන්නේ නේද? ඉතින් ඒ සංස්කාර තමයි අපේ තියෙන්නේ. එතකොට ඒවා මගේයි කියලා නොගැනීම තමයි නිව සංඥා නා සංඥායතට යන්නේ. මතකද අපි ඔක පැහැදිලි කළා? අර හදන්නා වූ සංස්කාරේ මගේ නොවන ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දන්නවනම් නිව සංඥා නා සංඥායතනේ. දැන් බඩු බාසුන් නැහැ කෙනෙකුට ලී කෑලි තුනක් හම්බ වෙනවා, දෙකක් හොඳයි එකක් කුල්ලු ගහලා. එතකොට මෙයාට කරගන්න දෙයක් තිබුණ නැහැ. එයා හැදුවා මේසේ. හැදුවට පස්සේ පේනවා අර දකුණු පැත්තට ඇවිල්ලා තියෙන අර කුල්ලු ගහපු මේ ලී කෑල්ල. දැන් මෙයාට බය මේක කඩාගෙන වැටේ කියලා. ඒකින්ද මෙයා ක්ලේම් කරන්නේ මම තමයි හැදුවේ කියලා. ඒ කියන්නේ ක්ලේම් කරන්නේ සංස්කාර නේද? බඩු බාසුන් නැගේ මේසේ කියලා කිව්වම අන ධානපල්ලය වියගේ චිත්ත සංස්කාරය. ඒතර මේ චිත්ත සංස්කාරයේ ක්ලේම් කරන්නේ නැහැ මගේ කියලා. ඒ කියන්නේ යා දන්නෝ සංඥාවේ අනිත්‍යභාවය. කොයි ප්‍රමාණයට දන්නේ? හදන්නා වූ සංස්කාරයේ මගේ නොවන ප්‍රමාණයට. අන්න එහෙමනම් එයා යනවා නිව සංඥා නා සංඥායතන කියන එක. ඉතින් ඕක ඔය අපිට පෙන්වන්න පුළුවන් ওই විඥානීය කියන එක හට ගන්නකොට ඕක බෙල් ෂේප් කර්ව් එකක් වාගේ තියෙන්නේ. දැන් බලන්න මෙතනම තියෙනව නේද බෙල් ෂේප් කර්ව් එකක් වාගේ එක. බලන්න වේදනා චේතනා ඒ චේතනාවෙන් අපි එනවා මෙතන ඉදං සච්චය කියන එක. එතකොට වේදනා චේතනා ඉදං සච්චය පේනවද? මේකම උඩට එකක් ගියා මෙහෙම ආවාගේ නේද? පේනවද? එතනම බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා. ඉතින් මේ වේව් එක කියන එක ප්‍රොපගේට් වෙනවානේ. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ නාම රූප කියලා ලකුණු කරලා තියෙන මෙතන තියෙන්නේ ඒ වේදනාවේ කතාව. අන්න බලන්න එරයිසින් කියන එක විඥානීය සකස් වෙනකොට අන්න මෙතන අර වේදනාව කියන ස්වභාවයක් ඇති වෙනවා. දැන් මං කියුවේ අර කැකිරි මාළුවේ කතාව. මම පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තිනුවා. අද මං කියනවා තාමත් කිසිම කෙනෙක් මට ඒ විදිහේ කැකිරි මාළුවක් හදලා දීලා නැහැ කියලා. එතකොට දැන් මම දැන් අද කැකිරි මාළුවක් කනකොට මට යම් වූ වේදනාවක් දැනෙනවාද? ඒක හිතන්න මෙන්න මෙතන මින් නාම රූපේ 2B diagram එකේ නාම රූපේ තියෙන තැන ඇතිවෙන්නා වූ ඒ වේදනාව කියලා. දැන් මම නිකන් ඉන්නේ නැහනේ. මට මතක් වෙනවා අතීතයක. ඒ කියන්නේ මගේ බෙස්ට් එක නේද? දැන් ඕගලන්ට තියෙන්න පුළුවන් ඔයගෙ දෙතු දෙකක් තුනක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින් කාපු එක මෙහෙමයි. ඊට පස්සේ මගේ මේ ආන්ටි අර විදියට එකක් හදලා දුන්නා ඒක මෙහෙමයි. මට නම් මම නම් දන්නු පෙලක් කියලාට සංඥා තුනක් විතර. මේක මෙතන 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 කියලා. අන්න ඒ වගේ ඔන්න දැන් මං ගේනවා අර මගේ බෙස්ට් එක. එතකොට මේක තමයි මේ පීක් එක නේ. බෙල් ෂේප් කර්ව් එකේ වේදනාවේ හොඳ මේක. ඉතින් ඊට පස්සේ ඕක බහැලා යනවා කියන එක තියෙනවා. අරක හම්බ වෙන්නේ නැහනේ. ටේස්ට් බඩ්ස් ගිහිල්ලා නම් මනේ මනසෙන් මාන්නේ ඉන්නේ මම මේක ගත්තේ නේද? ඉතින් මේ බෙල් ෂේප් කර්ව් එක මං කිව්වා මේක ප්‍රොපගේට් වෙනවා. ඉතින් මේ පැත්තට ආවම අන්තිමට මොකද වෙන්නේ? ආපහු මෙතනත් පේනවා බෙල් ෂේප් කර්ව් එක. මෙතනින් ආවා විඥානීය දක්වා ගියා. ඊට පස්සේ ඒක බහැලා ගියා. එතකොට මගේ මේ ලොකු හොඳ මේක මම මෙතන ගත්තා. මාන්නේ අටෝලා විඥාන පාර පාරේ මගේ බෙස්ට් එක ගෙනාවා. එතකොට ඔය පෙන්වන්නේ ඔන්නෝක තමයි. ඒ කියන්නේ මේ කර්මය. විඥානේ සකස් කළා. කම්ම විඥානේ. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ මෙතන මේ පෙන්නන්නේ. නිම සංඥා නා සංඥායතනේ මේ කර්ම විඥානය මේක සකස් කළා. පෙර පෙර කරා වූ කර්මයේ හේතු කොටගෙන. හොඳ ලස්සනට ගැලපෙනවා. ඇයි ඒ? නිව සංඥා නා සංඥායතන ලාභියයි ඉන්නේ ඒ දක්වා කරපු සංස්කාරයෙන්නේ. ඔක පැහැදිලි කරගන්න හොඳම තැනනේ. අනිත් මිනිස්සෙක් නම් ඉතින් වෙනස් කර කර යනවනේ. මෙයා මේ දක්වා කරා වූ සංස්කාරයෙන් තමයි, පූර්ව කර්මයෙන් තමයි නේව සංඥා නා සංඥා ඇතනේ ඉන්නේ. අලුතෙන් හදන්නේ නැහැ එයා. එතකොට මේ කර්ම විඥාණය නම් ඊ ධර්මයට බුදුහාමුදුරුවෝ ඒක ගෙනිහිල්ලා පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඊට පස්සේ පෙන්වන මේ විදිහට මේ වදාලට පස්සේ ආනන්ද හාමුදුරුව පවස්තනවා භාගතුන් වහන්සේට, ස්වාමිනි මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ මේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ න මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ න මතු විපාක භවය නොපවතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මේ මහානතමේ පිරිනිවියේද පිරිනුවම් පානෝද කියලා. ආනන්දේ මේ ඇතම් මහණෙක් පිරිනුවම් පානෝ. මේ ඇතම් මහණේ පිරිනුවම් නොපාන්නේ වදාලා. ස්වාමිනී යම් හේකින් මේ ඇතම් මහණේ පිරිනුවම් පාන්නේ? මේ ඇතම් මහණෙක් පිරිනුවම් නොපාන්නේද? ඊට හේතු කවරේද? පත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ න මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිත මේ උපේක්ෂාවට මමයි මාගේ සතුට වේ. මමයි මාගේ කියයි. මමයි මාගේ තෘෂ්ණාවෙන් බැසගනි. ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මමයි මාගේ කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගන්නා උපේක්ෂාව විඥානීය ඇසුරු කරලත් දේවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දි දැඩිකොට අල්ලා ගැනීම සහිතව මහානතෙම පිරිනොම් පාන්නේ නොවේ කියලා මේ දේශනා කළා. එතකොට මේ පෙන්වන්නේ මොකද්ද? දැන් ඒ කෙනෙක් යනවා, දැන් ওই ධානයන්ට යනවා. ඒ ධානයන්ට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ අහනවා, දැන් මේ නිව සංඥා නා සංඥා යතන දක්වාම දැන් ගිහිල්ලා. එතකොට ඒ පුද්ගලයා ඉතින් මේ පිරිනොම් පානවද කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා එක්කෙනෙක් පිරිනොම් පානවා, එක්කෙනෙක් පිරිනොම් පාන්නේ නැහැ. තමන් ඒ එක එක ධානයන්ට ගිහිල්ලා ඒක අල්ලගෙන ඉන්නවා නම් අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ත්‍යති කියලා ගන්නව නම් එයා පිරිපාන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ කියනවා මේ අසූචි මල මුත්‍රා මේව මගේ නෙමෙයි කියලා ධාතු මනසිකාරය කරලා ආකාසඤ්ඤායතයට යනවා. ආකාසඤ්ඤායතයට ගිහිල්ලා ආකාසඤ්ඤායත අනේ මේක නම් හරි හොඳයිනේ, මං දුක් විඳ ඉඳී හිටියා මේක හොඳයි කියලා ඒක අභිනන්දනා කරා නම් එතන ඉපදීම කියන එක තියෙනවානේ, එතන පැවතීම කියන එක නේද? ඒතකොට ඒ පුද්ගලයා පිරිනුවම් පාන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාට පිරිනුවම් පාන්න පුළුවන්. ඒතකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා එයා පිරිනුවම් පාන්නේ නැහැ කියලා මෙහෙම අල්ලගෙන ඉන්නවනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා ඔය මහානතෙමේ කුමක් දැඩිසේ අල්ලවා ගනීද? නේව සංඥා නා සංඥා ඇතනේ. බලන්න හොඳම එක අල්ලගත්තේ නේද? පර්ණ කර්ම විඥාණය, ඒ කියන්නේ පෙර වූ කර්මයෙන් භාවිතා කරලා හොඳම එක හැදුවා. හදලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. දැන් අනිත් අය හෙල්ලෙනවනේ. මෙයා මහ කප්ප 84000ක් තත්ත්වයේ යට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට දැන් එතින්දි ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ස්වාමිනී මහානතමේ වනාහි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ මහානතමේ වනාහි දැඩිකොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනි. ආනන්දේ මේ යම් නිම සංඥා නා සංඥාතනයක් වන්නේද මේ වනාහි දැඩිව අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවයයි. එතකොට මේ මනුස්ස ලෝකේ මිනිස්සු කල්පනා කරනවා මේ බුදුහාමුදුරු මේක ඉපදෙනවා කියලා මේ මනුස්ස භවය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. හරියට අහන්න හම්බ වෙනවනේ ඕක නේද? මනුස්ස භවය ශ්‍රේෂ්ඨ භවය කියලා. නෑ. ශ්‍රේෂ්ඨ භවය නිව සංඥානා සංඥායතනෙ. ඕගොල්ලෝ මෙරි මෙරි යනවා. අර මනුස්සයා ඉන්නවා මේ මහා කප්ප 84000ක් එක හෙල්ලෙන්නේ නැතුව යට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේ මනුස්සයෝ කරන්නේ මොකද්ද මේ? ඒ දැන් ඔය දන්නවනේ මනුස්සයෝ ක්ලබ්ස් තියෙනවනේ. දැන් ඔය මේ ටෙනිස් ක්ලබ්ස් හරි මොනවා හරි එහෙම නැත් ගෝල්ෆ් අන්න එක තමයි දාන්න තියෙන්නේ. ඔන්න ඉතින් ගෝල්ෆ් එක දැන් මේ මනුස්සයා ගෝල්ෆ් ගහන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් ආරංචි වෙනවා අර එක මහත්තයා කෙනෙක්, අර කම්පැනි එකේ ලොක්කා චෙයාර්මන් කෙනෙක්, ඒ වගේ කෙනෙක් අන්න ඒගොල්ලෝ ඒගොල්ලෝ ගෝල්ෆ් ගහන්නේ. ඒ පාර මෙයා කොහොම හරි ඔකට රිංග ගන්නවා. රිංගගෙන ඊට පස්සේ ඉතින් දැන් ගෝල්ෆ් ක්ලබ් එකේ ඉන්නකොට දැන් අර දැන් අඳුරනවනේ චෙයාර්මන් එහෙම යන්තම් මේව කළා නේද? වචනයක් හරි කියලා ඇතිනේ. දැන් ඉතින් කාරෝ පාටි එකට ගිය වෙලාවේ මිනිස්සු කතා කරාම මේ කියනවා මේ ආව මන් දන්නවා යා අපිත් එක්ක ගොල්ෆ් ගහනවානේ. ඒ කියලා ඒ විදිහට මෙහෙම කියනවා. ඒ මොකද තමන්ගේ ක්ලබ් එකට දාලා තමන් උස්ස ගත්තානේ. ඒක නිකලේ. දැන් මේ මිනිස්සුත් මොකද්ද කළේ? බුදුහාමුදුරුව මේ ලෝකෙ ඉපදෙනවා කියලා අපිව දාගත්තා ඉහළ භවයට. ගෝල්ෆ් කබ් එකේ කතාවම තමයි. බුදුහාමුදුරුවංග දාගත්ත බලන්න මේ විතරාග විත දෝෂ විත මොහ වෙච්ච බුදුහාමුදුරුවංග දාගත්ත අපේ තුච්චකම අපි උස්සන්න. ඒකයි මේ කරලා තියෙන්නේ. ඒතර බුදුහාමුදුරුව කියන ඕක නෙමෙයි ශ්‍රේෂ්ඨ භවයේ. නේව සංඥා නා සංඥා යතනිය. එතකොට බුදුහාමුදුරුව මෙහාට එන්නේ මේක බැලන්ස් කරන්න. මේක මේ මිනිස්සුය දන්නේ නැහැ. අගණිත රාම ලෝකේ රහත් වෙන්න පුළුවන්නේ නේද? නමුත් බැරිලාවත් බුදුහාමුදුරු දිව්‍ය ලෝකේ හැර බුද්ධත්වයට පත් වුණා නම් ඕගලන්ට මොකද්ද කරන්න පුළුවන්? උඩපණින්න තමයි වෙන්නේ නේ. බුදුහාමුදුරු දිව්‍ය ලෝකේ ඉන්නේ බණ කියන්නේ එහෙ ඕගලන්ට උඩපණින්නයි වෙන්නේ. එතකොට දැන් මේකේ ඉපදුනහම ඊපස්සේ බුදුහාමුදුරු මේකේ පහළ වුණාම අන්න මෙතන ඉඳන් අනිත් කට්ටිය ඔක්කොටම උඩින් ආයට ඔක්කොටම මෙතෙන්ට එන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හැකියාව තියෙනවා. එහෙනම් බුදුහාමුදුරු අර යන්න පුළුවන් පල්ලෙහාටම ගිහින් මේ සත්‍යාගයේ කරුණාවෙන්. එතකොට මේ මිනිස්සු වල්ලා ගන්නවා මේ අපි තමයි ලොකුම කියලා. ඒක තමයි ඒකෙන් මාන්නයක් ඇති කරගන්නවා. ඒ මාන්නය නිසාම මම කියාර අපි ඉන්නේ මේ බොටම් එකේ. නේව සංඥා නා සංඥා තලා අපි තමයි උඩ මේකේ. අපි මේ බොටම් එකේ ඉන්නේ. එතකොට දැන් මෙතන පෙන්නනවා ආනන්දේ මේ ශාසනීය මහානතමෙ මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙම ඒ උපේක්ෂාවට මමේ මාගේ සතුට නොවේ. මමේ මාගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි. ඒ උපේක්ෂාවට සතුට නොවන්නෝ මමේ මාගේ නොකියන්නා ඒ බැසගෙන නොසිටින්නා ඔහුගේ එය ඇසුරු කලාව විඥානි නොවේ. ඒ දැඩිකොට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩි වල්ලා ගැනීම නැත්තව් පිරුණම් පාන්නේ කියලා වදාලා. ඒ කියන්නේ මේ තැන් තැන් වලට ගිහිල්ලා උපේක්ෂාවෙන් ගිහිල්ලා එකක්වත් අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා ගන්නෙ නාබිනන්දති නාවිවදති නාජෝසාය තිට්ඨති කියලා එයා ඒ විදිහට ගන්නවා. එතකොට එයා පිරුණම් පානවා. ස්වාමිනී ආශ්චර්ය ස්වාමිනී අද්භූතී ස්වාමිනී ඒ සමාපත්තිය ඇසුරකොට භාගතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරන ලදී. ස්වාමිනි ආර්ය විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත් පරලෝ යම් කාමියොත් මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත් මෙලෝ යම් රූපියොත් පරලෝ යම් රූපියොත් මෙලෝ යම් රූප සංඥාවොත් පරලෝ යම් රූප සංඥාවොත් එද්ද යම් කම්පාන වුණ ධාන සංඥාවොත් එද්ද මේ ආකින්චන්නායතන සංඥාවොත් එද්ද යම් නිව සංඥා නා සංඥායතන සංඥාවොත් එද්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැඩිකට අල්ලා ගැනීම නැතු චිත්‍යාගේ යම් මිදීමක් වේද ඒ අමෘතේ නම් වේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ කියන්නේ මේ සක්කාය කියලා කියන්නේ දැන් අපිට ওই රූප වේදනා සංඥා සංස්කාර විඥානේ තියෙන කොට සක්කාය ඕන් බොඩි කියන එක ඇති වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන මේව කොහොමද ඇති වෙන්නේ? මේ රූප රූප සංඥා ওই විදිහට ගිහිල්ලා ධානයන් ධාන සංඥා ඊට පස්සේ නිව සංඥා නා සංඥා එතන ඔන්න ඕවා කොහොම ටික ගත්තා බුදුහාමුදුරුවෝ අරගෙන කියනවා මේක තමයි සක්කාය ඕන් බොඩි එක. හරි ලස්සනයි නේද? මේ මේකෙන් දැඩිස අල්ලා ගන්න තුය තියෙනවා නම් ඒකේ අමෘතය වෙනවා. දැන් අපි අද උදේ කිවි ඉඳන් සච්චේ ඔක්කොම ඇවිල්ලා තියෙන දේවල් නේද? ඒව නැති කරා නම් අන්න හරි. ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝන්ට පේනවා මේ 2B ඩයග්‍රෑම් එකේම දැන් අපි පෙන්වුවා නේද මේක වටේට යනවා කියලා. මේක ෆ්‍රේම් එකක් නේ. මේ ෆ්‍රේම් එකේ ඔන්න කබලින්කාර ආහාරය ඉඳන් මේකට යන්න ඔන්න කාමී විසින් ජැක් එකක් ගන්නවා. ඊට පස්සේ ආපහු මෙතෙන් මේ නාම රූප හරියින් ආපහු ගහනවා නේද? ව්‍යාපාද සහගතව තමයි ඔය ගහන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ මේ හරිය ලකුණු වෙනවා. එතනින් ගැහුවා ජැක් එක. මෙන්න මෙතෙන්ට එනකන් ගියා. උඩින් ඉඳන් පල්ලෙහාට යන්න දකුණු අත පැත්තෙන් උද්දච්චයෙන් ගහනවා. මට හොඳ අඹ ගෙඩියක් හම්බුණා ලාභයි ආදී වශයෙන් උද්දච්ච වෙලා. ඊට පස්සේ මෙහෙන් ගහනවා විචිකිච්ඡා. මේකෙන් හැදෙන්නේ මේ ෆ්‍රේම් එක. මේ රවුමක් තමයි හැදෙන්නේ. පංච නීවරණ මගේ මේක රවුමට ගමන් කරනවා. දැන් හිතන්න බලන්න මේ ඔය බ්ලොටින් පේපර් එකක් තියෙනවා. ඕක ඕගොල්ලෝ මේ තීන්ත ටික උරන්න භාවිතා කරනවා නේද? අන්න ඒ වගේ තීන්ත ටික උරා ගත්තට පස්සේ ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද මේක කොතනද තියෙන්නේ කියලා. නෑ ඒක ස්ප්‍රෙඩ් වෙලා ඇතුළේ ගිහිල්ලා හැංගිලා නේ. අන්න ඒ වගේ තමයි මේක මේ ෆ්‍රේම් එක මේ ධාරාව මෙහෙම යවනකොට මේ චේතනාව තියෙන තැනින් අර තීන්ත උරනවා වගේ මේක යටට බහිනවා. බහැලා ගිහිල්ලා මෙතන තමයි මේ අහනුයි මමනුයි හැංගිලා ඉන්නේ. එතකොට ඒ අහන් මමන් කියන එක අස්සට මේක යනවා. අහංකාරයයි මමංකාරයයි දැන් ඕගොල්ලෝ දිගටම බලාගෙන ආවේ ඒකයි. අහංකාරය නිසා මමංකාරය වෙනවා, මමංකාරය නිසා අහංකාරය වෙනවා. දැන් ඒ දෙන්නා ඉඳන් ඕගොල්ලන්ට ඒ වැඩේ දෙනවා ගන්නට කරගන්නේ කියන එකට. එතකොට එහෙමත් නැත්නම් අපි හිතමු ওই සිංක් එකක් තියෙනවා, වතුර දානවා ඕගොල්ලෝ. වතුර දැම්මහම ඕගොල්ලෝ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා නේද? අර බටයක් ඇතුලින් යනවා කියන එක විතරනේ තියෙන්නේ. ආන්නේ වගේ තමයි මේ දෙන්නගේ අස්සේ ගිහිල්ලා ආනුයි මවුනි ඒක බෙදාගෙන ඒක ලස්සන්ට ඒ වැඩේ කරනවා කියන එක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් අර මම පුරුෂයා කියලා කාන්තාව බලනවා, කාන්තාව මම කාන්තාව කියලා පුරුෂයා දෙස බලනවා. ඉතින් මේ ඔක්කොම කාරණාවල් ටික ඒක සිද්ධ වෙනවා ඒ විදිහට. එතකොට ඒකේ මොකක්වත් එහෙම කරන්නේ නැත්තම් මේක අවසන් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ අමෘතිය කියලා කිව්වා. ආනන්දේ මෙසේ වනයි මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනලදී. ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනලදී. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනලදී. ඒ ඒ සමාධිය අසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනලදී. ආර්ය වූ මොක්ෂය දේශනා කරනලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායත්තාව ශාස්තු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද මා විසින් ඒ ඔබට කරනලදී. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත් මේ ශුන්‍ය අගාර වෙත් ආනන්දේ ධ්‍යාන කරා ප්‍රමාදනෝ පසු පසු තැවිලනෝ මේත ඔබට අපගේ අනුශාසනාවේ කියලා වදාළා. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති ආනන්ද ස්ත්‍රිය වහන්සේ භාගතුන් වහන්සේගේ වචනින් සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට මේකේ මේ භාවනාවන් කියන එක ගත්තාම ඒ බුදුහාමුදුරන්ගේ කිව්ව පිළිවෙලටම තමයි යන්න තියෙන්නේ. බුදුහාමුදුරු මුලින්ම පෙන්වුවේ මොකද්ද? මම ඉන්නේ මායාවේ කුකුල් කොටුව ඇතුලේ. එතකොට මේ මේ කාම සංඥා සම්ප්‍රායක දිට්ඨ ධම්ම මේවා නිසා මට මොකද්ද ඇති වෙන්නේ? අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භය ඔන්න ඔච්චර තමයි මට ඇති වෙන්නේ. අන්න ඒක කල්පනා කරලා මම ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ, මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානයක් ගත්තා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මොනවා හරි භාවිතා කරලා මම මේක ඇතුලේ නම් ඉන්නේ නැහැ. ආන්න ඒක දෙනින් යනවා ඒ චතුත්ථ ධ්‍යාන සහගතෝ එකට. දැන් ඊළඟට දෙවෙනි කාරණාවෙදි පෙන්වන්නේ මොකද්ද? අන්න මේකේ වටේ කර කියලා ඕගොල්ලෝ ඉගෙන ගත්ත දැන් අන්න සුඛයි කියන කතාව. එහෙනම් දිට්ටි අනුසය මොකද වෙලා තියෙන්නේ? අන්න රූපේට සුඛයි කියලා කියනවා. දැන් පේනවා මගේ මේ තියෙන කාම සංඥා මේ ඔක්කොම ඇතිලා තින්නේ මෙන්න මෙයා හින්දා. ඇඟිල්ල දික් කරලා පින් පොයින්ට් කරලා කිව්වා. අන්න දැන් බැලුවා ධාතු වශයෙන්. එතකොට එහෙනම් ධාතු මනසිකාරය කළා. අන්න ඒකෙන් තමන් ආකාස සංඥා ඇතනට පැන ගන්නවා කියන එක එහෙම තියෙනවා. ඊට පස්සේ ඒකේ අර වේදනාවන් තියෙනවා. දැන් ඒ අර කාරණා අටකට බැලුවානේ. ඉතින් ඒ වේදනාවන් ඔක්කොම ඉක්මවලා ඒ තමන්ගේ විඥානං ඡායතට යනවා. එතකොට ඊළඟට පෙන්නනවා ඒ කම්පිටිෂන් එකක් තිබුණා. අපි මතකද අපි සාරාම්භය කියන එක බැලුවා නේද? ඒ සාරාම්භය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා මේ නම්බර් 3 ඩයග්‍රෑම් එකේ. ඉතින් සාරාම්භය කියන එක දැකලා සමන් තේරුම් ගත්තා මේක හින්දාත් මම කරකිනු අභිජ්ජා මේක නැති වුණා. දැන් වේදනාවට සාරම්භය අපි කතා කරන්නේ කම්පිටිෂන් එක. පළවෙනි ධානයේ ඉන්න පුළුවන් කියලා හිතුවම තමයි පරාද වුණා. දෙවෙනි ධානයේ ආපු ගමන් නේද? ඒ පාර උත්ින් ওই විදිහට ගිහිල්ලා හයවෙනි ධානයේ දක්වා ගිහිල්ලා මම කල්පනා කළා මේහෙනම් මට දිනන්න බෑ මේ ගේම් එකේ. වේදනාව අතහරිනවා ඇරෙන්න නිරෝධයට යනවා මිස වෙන දෙයක් නෑ. එහෙනම් ඒතං සන්තං ඒතං පනිතං ආකින්චඤ්ඤායතනං කියලා එයා ගියා හත්වෙනි ධානයට. අන්න එතෙන්ට ආපු වෙලාවෙදී ඒ කාරණාවේදී ඕගොල්ලෝ අන්න මේක මෙනෙහි කරන්න ඕනේ. දැන් ඕගලන්ට මුළු පික්චර් එකක් ඇති වුණා. මේ අහංකාරය කියන එක අපිට ඇති වෙන්නේ කොහොමද? මේ භවයන්, මේ රූපයන්, මේ භෝගයන් හින්දා ඇති වෙනවා. භවය නිසා අපිට ඇති වෙනවා. ඊළඟට මේ රූපයන් අතහැරලා අන්තිමට ඕකාරය අපි අරූප ධානයට ගිහිල්ලත් අපිට ඒක ඇති වෙනවා. මං ওই විදිහට අහංකාර වුණාට පස්සේ ඒක නිසා මට මාමංකාරය කියන එක ඇති වෙනවා. මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දෙස බලනවා. ඒක හරි ගැඹුරක් තියෙන දෙයක්. ඔය කියන අදහස. එතකොට ඒකෙන් මේ හතරෙන් ස්ලයිඩ් එක අපි තේරුම් අරගෙන එතනින් අපි එනවා මේක ආපහු පෙරළුනහම මොකද වෙන්නේ කියන එක පස්වෙනි ස්ලයිඩ් එකට ආවා. පස්වෙනි ස්ලයිඩ් එකට ඇවිල්ලා අපි පෙන්නවා මේ අභිනිවේෂයයි මෙතන තියෙන අවිද්‍යාවයි මෙතන තියෙන මෝහයයි නේද? එතකොට මෙන්න මේ කාරණා තුන නිසා මේ පරාමාංශ ඉදන් සත්‍යයට ඇදෙනවා කියලා මේ බුදුහාම මෙතන පෙන්වන්නේ මොකද්ද? මේක පෙන්වන්නේ මේ කුඩා මූ බිල්ඩින් බ්ලොක් එක. අර වතුර කැලක් තියෙනවා කියලා කිව්වා නේද? ඒ ෆ්‍රේම් එක හැදෙන්නා වූ කුඩා මූ එලිමන්ට් එක තමයි මේ පෙන්වන්නේ. මේක තමයි ෆන්ඩමෙන්ටල් බ්ලොක් එක. මේක උඩින් තමයි මේක සිද්ධ වෙන්නේ. මේක තමයි තේරුම් ගන්න ඕන. එතකොට මෙතන බලනවා අපිට පේනවා අපි අර වාක්‍ය තුන භාවිතා කරනවා. ඒක මතක තියාගන්න. මෙතන පෙන්වන පෙරූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ මේ ලයින් එකේ ට්‍රාන්ස්ලේෂන් එකනේ ඔය තියෙන්නේ. ඊළඟට පෙන්වන දැන් අවිද්‍යාව. දැන් මේ දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදාන. ඉතින් ඕගලන්ට මෙතන මෝහ කතාවෙදි පේනවා මගේ මෙතන තියෙන චේතනාව. ඒ කියන්නේ අර වෝකාරී තිබිච්ච තැන. ඒ කියන්නේ ආකාස සංඥායතනෙ වාගේ එකක් අරගෙන ඉන්න පුළුවන් ඒ කියලා මම හිතපු මෝඩකම නේද? එතකොට ඒකේ බලපෑම හරි අධිකයි මේ අනිත් එකට. ඒකනේ ඒක ඒක නිත්‍යයි කියලා ගහගෙන තමයි මම අර ලොකු බෙල්ට් එක දිගේ යන්නේ. තේරුණාද? ඒකින්ද ඒක බලපෑම ඊළඟට එනවා. ඒකෙන් නිසා කියනවා මේ ජරා වූ රූපයන් කාමයන් ගණ්ඩ කියලා. හොඳයි ඔය වැරිට යන්න. මොකද හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. මම මේ නිත්‍ය වෙලා ඉන්නේ ඔයා හින්දා. අර වෝකාර කතාව හින්දා. ඒකයි ඔය පෙන්නන්නේ. එතකොට දැන් තමන්ට පේනවා ඒ දැන් ඉතින් මගේ අවිද්‍යාව මොකද්ද? මේ මොහොතේ මගේ තියෙන අවිද්‍යාව. මං අදත්තා දානය කරගෙන ජීවත් වෙනවා. ඒකනේ මේ පෙන්නන්නේ. එතකොට දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානය. එතකොට ඊළඟට දැන් එහෙනම් ඉතින් දන්නවනේ ඉතින් මේවා කරනවා නම් ඉතින් මෞකසට යනවා. කාමී වරදවා හැසිරෙනවා නේද? එතකොට එහෙනම් දැන් පෙන්නනවා මෙතන කාමී වරදවා හැසිරීම, කාම සංඥාව, එහි ඇලීම, අබිනිවේෂේ. ඒ කාරණා තුන හොඳට ගන්න. ওই වචන වලින් ওই විදිහට විමසලා බලලා එතන මුළු පික්චර් එකම පේනවනේ. මේ කාරණා තුනේ මේකට ඇදෙනවා. ඇදෙන්නේ කොයි වෙලාවේද? පරාමාසයේ ඉඳන් සත්‍යයට ප්‍රසන්න මොමන්ට් එකේ. මට මොකක්වත් හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ පෙර මෝහයයි දැන් අවිද්‍යාවයි දෙකම එකයි. මිනිස්සෙක් යන හුලම් පාරක්වත් මට වැදුනේ නැහැ. ඒ මිනිස්සෙක් කිසිම දෙයක් දුන්නේ නැහැ. දැක්ක විතරයි. ප්‍රසන්න මොමන්ට් එකේ මම මේක කරනවා. එතකොට ඊළඟ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා දැන් මට මොකක් හරි එකක් හම්බ වෙලා තියෙනවා. දැන් ඔතන ළමක් ලැබුණානේ නේද? තමන්ගේ ස්පර්ශ කරලා මොනවා හරි එකක් තමන් ගත්තා. ඒක කරාට පස්සේ ඒ ආපු එක කාපු කෑම කියන්නකෝ. ඒක දැන් අනිත් පැත්තට ස්ටෑම්ප් එක ගහලා ඔන්න දැම්ම පරාමාසයට ඔන්න වරදවා වටහා ගැනීමට ඒක හරි කියලා ඒක දැම්මා. ඉතින් ඔච්චර තමයි ඔක සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේක තීරුම් ගන්නවා කියන එක තමයි වැදගත්ම උදේ. ඒ ෆස්ට් බිල්ඩින් බ්ලොක් එක අවබෝධ කරගන්නවා කියන එක. එතකොට ඒක කළාට පස්සේ ඉතින් ඒක ඒ හත්වෙනි ධානයේ සහගත ස්වභාවය. ඊළඟට අපි ඒකට යන්න පුළුවන් තවත් ක්‍රමයක් ඉගෙන ගත්තා. ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනිනවා කියලා ඔගොල්ලෝ ඒක කරලා තියෙනවා. ඊළඟට එතෙන්ට යන්න පුළුවන් තුන්වෙනි ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක තමයි අර අනාසෝ චිත්ත අවස්ථාව. ඉතින් ඒකට ඕගොල්ලන් දන්නවා මේ භාවනාව කොහොමද කරන්නේ. මම මේ පරිදේවේ ඉඳන් ශෝකයට යනකොට රූපේ ඉඳන් සංඥාවට යනවා. ඊට පස්සේ මගේ දැන් පරිදේ වෙලා දැන් මගේ මාන කතාවත් තමන්ගේ පිටිපස්සේ ඉෆෙක්ට් එක තමන්ට තියෙනවා. මම ශෝකේ ඉඳන් දෝමනස්සයට යනකොට සංඥාවේ ඉඳන් මම චේතනාවට යනවා. ඊට පස්සේ මම චේතනාවේ ඉඳන් විඥාණයට යනකොට මේ පැත්තෙන් අපි දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා. මේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන එක තේරෙන්නේ නැත්නම් නිකන් හිතන්න ඒ දෝමනස්සයට පල්ලෙහෙන් තියෙන ප්‍රීහි විප්‍රයෝගේනේ නේද? ප්‍රීහි විප්‍රයෝගයට ආවේ කොහමද? ජාති දුක්ඛ ප්‍රීහි විප්‍රයෝග. මම ලිඳට වැටුනේ ලිඳ කටින්නම් ඒකෙම තමයි මම ගොඩ එන්න තියෙන්නේ. අන්න ඒ අර්ථයෙන් තමන්ට පේනවා දෝමනස්සේ ඉඳන් මම මේ දුක්ඛයට එනවා කියන එක නේද? ඇයිති මනෝමය කායකින් ඉන්න කාල නැහැ වාගේ දුකයි දැලිලිස වෙහෙසටපත් වෙලා මං කොහොම හරි යනවා නේද? ඒකටනේ යන්න හදන්නේ ආපහු. ආපහු ওই தත්ත්වයටමපත් වෙන්නයි යන්න හදන්නේ. එතකොට මෙතන ඒ විදිහට බැලුවම දැන් අපි වෙන තුන්වෙනි කාරණාවේදී අපි මෙතන දැන් 1A 1B වුණා. දැන් මනෝ සංචේතනාවල නතර වෙලා පොඩ්ඩක් කල්පනා කරනවා. මනෝ සංචේතනාවේ අර්ථ දැක්වීම ගන්නවා. කාමේසු සංගිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. එතකොට තුන්වෙනි වචනිය ගන්නවා. අජෝ සංඥා මම මොකක්ද අල්ලගෙන ඉන්නේ? භවය තමයි මම අල්ලගෙන ඉන්නේ. අර කුණුඹ ගෙඩි කාලානේ චේතනා කළේ නේද? එතකොට භවය තමයි අන් අල්ලගෙන ඉන්නේ. එතකොට මේකදී භාවිතෝ මම දියුණු කරනවා, ඩෙවලොප් කරනවා කියන එකනේ. මොනවද මම ඩෙවලොප් කරන්නේ? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. ඕකටනේ ළමයි ඉගෙන ගන්නෙ. මේක හොඳ හොඳ කෝස් එකක් කරලා හොඳ රස්සාවක් ගන්න. මේ දියුණු කරන්න හදන්නේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මම මේ විදිහට කරගෙන ලොකු මහත් එක් වාගේ කාර් එකේ ගිහිල්ලා මම මෙහෙම බහලා ටයි එක උද්දාගෙන ඔෆිස් එකකට ගිහිල්ලා අන්න ඒ වාගේ චේතනා නේද? එතකොට මේ රූප, වේදනා, අන්න ටී කප් එක කියන එක Tamanට පේනවා. දැන් මේක සඳහා මම යූස් කරන්නේ මොනවද? අර ඉස්සෙල්ල කිව්වේ දියුණු කරන දේවල් දැන් යූස් කරන්නේ මොනවද? රූප, වේදනා, සංඥා. මේව භාවිතා කරලා තමයි ওই සංස්කාරයන් ඔක්කොම හදාන්නේ. එතකොට දැන් එහෙමනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ සංඥාව විතරයි. මේක ටී කප් එක නම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ සංඥාව විතරයි. අන්න ඒක හොඳට බලනවා. මොකද්ද මේකේ තියෙන්නේ? මෙතන එකපාරක් මම මුසාවක් කිව්ව සුබයි කියලා. මල උත්තර ආසූචි ගොඩකට සුබයි කිව්වා. ඊට පස්සේ මම ඒකට එක්කව කළා නිත්‍ය භාවය. මම රස්සාවට යනවායි කියලා අදත්ත දානේ ඒකෙන් ඇති වුණා නිත්‍ය භාවය. එතකොට ඒකත් බොරුවක්නේ. එතකොට බොරු දෙකයි. සුබේට නිත්‍ය එක්කව කළා දැන් මම ඇඟිලි දික් කළා කියන ඔන්න සුකයි කියලා. එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? උස්සක්. ඒතර කිසිම දෙයක් නැති එකකින් තමයි මම මේ විඥානීය හැන්ඩල් එක හදලා තියෙන්නේ. මේ හැන්ඩල් එක හැදුවේ එකෙන් අන්නේ කල්පනා කරනවා මේ අවස්ථාව චේතනාවෙන්ද මෙතෙන්ට ආපු එක. එතකොට ඒක තමයි මේ අනාසුචිත අවස්ථාව සිත නතර වෙනවා. නතර වුත් එහෙමම ඉන්න. ආපහු වෙන මොකක්වත් කරන්න යන්න එපා. ඊළඟට පෙන්නවා මේ ඔක්කොම දේවල් මේ සංඥාවන්ගෙන් කිය අනිත්‍යභාවය අපි දන්නවා. ඒකෙන් නිව සංඥා නා සංඥායතනෙ. එතකොට කර්මයෙන්ගෙන් හදන්න පුළුවන් විඥානේ කර්ම විඥානේ. ආපහු වෙන මොකක්වත් නැහැ. රිමේන්ඩර් ඔෆ් පොලිෂනල් ෆෝමේෂන්. ඒක නියාගි තියෙන්නේ නේද? ඔන්න කර්ම විඥානේ. ඉතින් ඉපා ආනන්ද හාමුදුරුව ඇහුවා ඒ පුද්ගලයා පිරුණම් පානවද කියලා. ඉතින් මේකේ එතන ඒ කර්මයටම රිෆර් කරලානේ ආනන්ද හාමුදුරුව ප්‍රශ්නේ තහන්නේ. එතකොට බුදුහාමුදුරුව කිව්වා එක්කෙනෙක් පිරුණම් පානවා එක්කෙනෙක් නැහැ. අභිනන්දනා කරපු එක්කෙනා පිරුණම් පාන්නේ නැහැ. එහෙම කරන්නේ නැති එක්කෙනා නාබිනන්දති නාබිවති නාජෝසායතිත්‍ති කියලා ගන්නවනම් එයාට ඒක වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව මේ මුළු පික්චර් එකම පෙන්නනවා. මේ රූප, ඒක රූප සංඥා, කාම සංඥා, මේ විදිහට මේ ධාන, මේ ඔක්කොම එකින් එකට ගියා නේ. නිව සංඥා නා සංඥා එතන මේවා ඔක්කොම සක්කාය. අර මේකෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා, පළතුරු ගෙඩිය කාලා ඉන්න පුළුවන් කියලා හිතනවා, නිව සංඥා නා සංඥා එතනින් ඉන්න පුළුවන් කියලා හිතනවා. මේකෙන් හදාගත්තේ මොකද්ද? සක්කාය, ඕන් බොඩි එක. ඒ සක්කාය ඉතුරු වෙලා නැතු ඉතුරු නැති වෙලා යනවනම් ආන්න එතන අමෘතයයි කියලා බුදුහාමුදුරු පෙන්වනවා. එතකොට ඉතින් අපි දැක්කා රහණුයි මවුනේ එකට හැංගිලා ඉන්න තැනක් තියෙනවා කියලා. එතකොට ඒක තමයි ඔයගලන්ට තියෙන භාවනාව. ඉතින් පුළුවන් පුළුවන් විදිහට කරන්න. විශේෂයෙන්ම කළ යුතු භාවනාව තමයි මෙන්න මේක තේරුම් ගන්නවා කියන එක. ඉතින් ටී ඒක තේරුම් අරගෙන ටී කප් එක එක කරා නම් ඉතින් හිත නතර වෙනවා. එතකොට අපි මිනිත්තු 5ක් 10ක් අරගෙන අපි ඊට පස්සේ මේක භාවනාවට ගමු. ඉතින් මේ වැඩසටහනේ සාමාන්‍යයෙන් කියලා දීමක් නැහැ. ඒ තම තමන්ගේ උත්සාහයෙන් විරියෙන් මේ ඉන්න වෙනවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්න තියෙනවා නම් අහගත්තට කමක් නැහැ. ඒක සාකච්ඡාවක් වශයෙන් කියලා දීමක් නැහැ. පෙවිල්ලක් නැහැ. තමන් අහගත්තා නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරගත්තට වරදක් නැහැ. ඒක